බොහෝ දවසේ සිද්ධි දහමයක් කීපයක් මතක් කළොත් එහෙම ඒ තමයි පළවෙනිම කාරණේ තමයි අප කවුරුත් දන්න ලෝතර බුදුරජාණන් වහන්සේ මේ මහා ධම්මසක්කාය සූත්‍ර දේශනාව ආදී සිද්ධ කළා. ප්‍රථම පසූප ගමනේ අසමාධානයේ සිද්ධ වෙච්ච අසිරිමත් දවස හැටියට මේ පුරපසලොස්සක බොහෝ දවස අපි කවුරු සිහිපත් කරනවා. ඒ වගේම රාහුල කුමාරයාගේ උපත, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ ගණ්ඩබ්බ රුක්ක මූලෙහි තීර්ථකයන්ගේ මානය මර්ධනය පිණිස යමා මහ පෙළහැර පෑම, තවතිසා දෙව්ලොව ඒ විජම්බන දේශනා කරා කිරීම, ඒ වගේම අජාසත්ත රජුගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වීම, එවේ මහා පර්වතයේ මුල්කරගෙන සිද්ධ කරපු අපූර්ව සාසනික මෙහෙවර. ඒ වගේම ප්‍රථම සීමා මාලකය ඉදිකට ඒ සීමා මාලකයක් තුළ භික්ෂූන් වහන්සේලාගේ පොහොය වස්සාදිය සිද්ධ කිරීමේ ආරම්භය. ඒ වගේම බුද්ධ වර්ෂ 236 වැන්නේ අරිෂ්ඨ කුමරු ප්‍රධාන සිංහලයා 50 දෙනාගේ මහාන උපසම්පදාව ආදී සිදුවුණු ශාසනික ගැඹුරු ඉතාම වටිනාකම් රාශියක් තියෙනවා. ඒ වගේම සුවිශේෂී කාරණයක් තමයි බුද්ධ වර්ෂ 382 දී දොටුගම රජතුමා විසින් රුවන්වැලි සෑරදුන් තනන්නට මුල්ගල තැබූ ඒ අසිරිමත් අවසාදී වශයෙන් මේ දවස සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම බුද්ධ වර්ෂ 847 දී කිස්සිරි මෙවන් රජු දවස හේමමාලා දන්ත කුමරු ඒ දළදා වහන්සේ වඩවම් වර්ෂයක් පාසා ඒ කරන ලද ඒ මහා පෙරහැර වඩමන ලද ඒ මහා පෙරහැර සිද්ධ කරන්නටත් ආරම්භ කරලා තියෙන්නේ මේ උතුම් වූ දවසේ ආදි වශයෙන් කරුණ පාරණා රාශාසනික ඉතිහාසයේ ශාල රාශියක් තියෙනවා. සැකවින් අපි මතක් කළා, ඒ කියන්නේ අපි දීපු විග්‍රහයක් කරන්න කාලය නැති නිසා. හොඳයි, දැන් අපි ආරම්භ කරමු අපේ පරමාර්ථය, අපේ කර්තව්‍ය. බුදුරජාණන් වහන්සේ පුදනවනම් උතුම්ම පිදීම පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. අපි සද්ධර්මය මෙනෙහි කරනවා කියන්නේ, සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන්නේ, හොඳ විදර්ශනාවකින් යුක්තව ධර්මය අසාගෙන ඉන්නවා කියන්නේ ප්‍රතිපත්ති පූජාවයි. එවලෙම ඒ තනත්තා, ඒ තනත්තිය ආධ්‍යාත්මය වෙනස් කරගන්නවා. අන්න ඒකට කියන ප්‍රතිපත්ති. නිර්වාණ ධර්මයේ ස්වභාවයට අපි හැඩගැහෙනවා. නිර්වාණ ධර්මයේ තියෙන ඒ ලක්ෂණ වලට අනුව අපේ ජීවිතය සකස ගන්නවා. දෙවන ජීවිතයේ නිවන විදියට සාදා ගන්නවා. එනිසා අපි ලොකුම පූජාවක් සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමයේ පැවතුනේ පිහිවත් සමාදන් වීම. ඒ කාලේ ජීවමාන වැඩ සිටිද්දී සිද්ධ කරේ පිහිවත් සමාදන් වෙනවා. අර විනය ධර්ම සියල්ලම ආරක්ෂා කරනවා. උඩ නගින්නේ නැහැ, මල් ගඳ විලවුන් දරාගෙන නටන්න ගයන්න වයන්න සින්දු කියන්න පටන් ගන්නෑ. සුරාපානය කරන්නේ නැහැ. හොඳ ශික්ෂණ විනය ධර්මයක් හැටියට ඒව නිතරම ආරක්ෂා කරගෙන තියෙන්න ඕනේ. ඒ රැක්ක බවනට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පන්සලක පැවතිය යුතු ශික්ෂණය. පන්සලේ විතරක් නෙමෙයි එයාපෝට් එකෙත් දුම්බොන්න බෑනේ නේද? නෑ දැන් තියෙන කාර්යාලවල ආයතනවල දුම්බොන්න බෑ. ඒක තමයි විනය. ඒ විනයන් සියල්ලම මෙතන ආරක්ෂා වෙනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, ඒ සියල්ලම ආරක්ෂා වෙනවා. ඒ ආරක්ෂා වෙන පින්නතුන් පිරිසක එතනින් එහාට එයා පේවි වාසය කරන කුමක් සඳහා පේවි වාසය කරනවද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන්, ධර්මය දේශනා කරන ධර්මය වෙනුවෙන්, නිර්වාණ අවබෝධය පිණිස පේවි වාසය කරන හිත හදාගත්තේ නැත්නම් එතෙන්ට ඔබට නොයෙකුත් සිතුවිලි ගලාගෙන එනවා. ඒ නිසා හිත හදාගන්න ඕන. මෙතන ඉඳලා මම 11:30 දක්වා, 12 විතර දක්වා, එහෙම නැත්නම් හවස 3 විතර දක්වා කියලා ඒ ඉන්න කාලයක් තමන් පැදිලා ඉන්න බලාපොරොත්තු වෙන කාලයක් තියෙනවා. මේ කාලය පුරාවටම මම කොහොම හරි ධර්ම අවබෝධය කරගන්නවා මේ කාලය තුල. මට වෙන දෙයක් වැඩක් නැහැ. එවිට ඒ හොඳින් බලවත් කරගන්න ප්‍රයෝජනය මතක් කරන්න. එවිට ඔබට ඉතාම සුළු කාරණයකින් ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. මක්නිසාද? ඔබ ඔබේ බෝතලේ මූඩිය ඇරලා ඉන්නේ. බෝතලේ මූඩිය ඇරලා ඉන්නේ. ඒ කියන්නේ ධර්මයේ වැටෙන්න අපි මනස විවෘත කරලා ඉන්නවා. ධර්මයේ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ දෙසට යොමු කරලා තියෙනවා. එවිට ඉතාම ස්වල්ප වූ වේලාවකින් ඔබේ මනස ධර්මයෙන් පිරෙන්න පුළුවන්. එතෙට මනස හදාගත්ත පින්නතුන් මං ලකින බොහෝම දෙනෙක් ඉන්නවා මෙතන. වෙන දෙයක් ඕනේ නැහැ. ජීවිතේ ප්‍රමුඛ කාරණය ධර්ම අවබෝධය කියන කාරණය බවට පත් කරගත්ත පින්නතුන් ඉන්නවා. ඒ කාරණේ එලෙසම ඇති වෙන්න ඕන. මක්නිසාද? සංසාර දුක් බොහොමයි. මේ ජීවිතේ දුක් බොහොමයි. මේ ජීවිතේ දුක් අල්පයි. සංසාර දුක් බහුලයි. එනිසා මේ ප්‍රතිපත්තියකින් තොරව තියෙන ධර්මය අවබෝධ කරගන්නට, ප්‍රතිවේධ කරගන්නට, තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න ඕන. පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. මේක ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේක ප්‍රතිපත්තිය තමයි. ප්‍රතිපත්තියක් නැති එක තමයි ප්‍රතිපත්තිය. එතකොට අර මොකද්ද එහෙනම් පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා මතක් කරේ කියලා කිව්වොත් මේක ඇත්ත වශයෙන් පරියාප්තිය වශයෙන් ලියන්න කියන්න දෙයක්වත් නැහැ. ප්‍රතිපත්ති වශයෙන් පුරන්න දෙයක්වත් නැහැ. ප්‍රතිවේද වශයෙන් අවබෝධ කරගන්න දෙයක්වත් නැහැ. ආන්න එකට අපි කියනවා පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. දැන් ඔක අහලා තිබුණා නේ මීට කලින් නේද? ඒ නිසා ඔක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. අපි අර සම්ප්‍රදායික ගුණයකටම හිතන්න පුරුදු වීම නිසා ඒ සම්ප්‍රදායික ක්‍රමවේදයට රටාවටම ඒ වචනේ, ඒ අච්චුව, ඒ විදියට අපේ ඔළුවට ලැබුණොත් අපි ඔළුව වරනවා. ඒ අච්චුව ඊට වඩා වෙනස් විදියකට ලැබුණොත් අනිත් පැත්තට ඔළුව වරනවා. තේරෙන්නේ නැහැ. තේරුණා නම් මෙහෙම කරනවා. තේරුණ නැත්නම් මෙහෙම. අපි විශේෂයෙන් විදසුන් දරා අවබෝධ කරගත යුතු ධර්මයක් වෙන තුන විදසුන් දරා අවබෝධ කරගත යුතු ධර්මයක්. මතවාද කියන්නේ පින්නතුනේ අඟුරු. මතවාද කියන්නේ ලෝකයා විසින් දවා හලු කළ අඟුරු. ඇයි ඔබ අඟුරු කර තියාගෙන යන්නේ? මේ වචනේ හොඳින් මතක තබා ගන්න. මොනතරම් සත්‍යයක් වුවද එය සංකල්පයක් පවතින තුරු එය සත්‍යයක් නොවේ. දැන් මේ ලෝකේ මිනිස්සුන්ට චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍යයක්ද නෑ නේද? චතුරාර්ය සංකල්පයක්. මේ සත්‍ය අවබෝධ කරනවත් ස්වාමීන් වහන්සේලා ගිහියෝ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් දේශනාවල් පවත්වනවා. ඒ චතුරාර්ය සත්‍ය නෙමේ දේශනා කරන්නේ. මොකද්ද? චතුරාර්ය සංකල්පය. දැන් මේකට කි ගැටෙන්න ඕනද අපි? නෑ. මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ තරහින් නෙමේ, වෛරයෙන් නෙමේ, ක්‍රෝධයෙන් නෙමේ, ඉරිසියාවෙන් නෙමේ, පලිගැනීමෙන් නෙමේ. මේ යමක් හිතන්න යම් තැනකට උන්වහන්සේ වැඩම කළා, ඒ තැන ඉඳලා අපි අවදි ඇති කරන්න, අපිට කල්පනා කරලා තේරුම් ගන්න යමක් නේද මේ දෙන්නේ කියලා ශ්‍රද්ධා සිතින් මේ ධර්ම කරුණු දිහා බලලා අවබෝධ කරගන්න මහන්සි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ සම්මර්ෂණ ඥානයේ ඇත්තෙකුටම තමයි මේ ධර්ම අවබෝධය ලැබෙන්නේ. ප්‍රතිපත්ති ශාසනයෙන් පූර්ණේ වෙන කෙනෙකුටම තමයි තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන. මට මේ මනස වෙනස් කරගන්න ඕන. කටුවක් ඇනිච්ච මිනිසෙකුට ඒ කටුවක් වේදනා දෙනවා මෙන්ම ඔබේ පංච උපාදානස්කන්ධය, ඔබේ මනස, ඔබේ හදවත තුල කටුවක් මෙන් ඔබට දැනෙනවා නම් ඒක තමයි ගොඩක් වැදගත්. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක අලුතෙන් අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි, ඒක දැනෙන දෙයක්. මට දැනෙනවා, මේ මොහොතේ දැනෙනවා. මේ කටුව මම උදුරා දැමිය යුතුයි, ඉවත් කළ යුතුයි කියන ගුණේ ඉන්න. ඒ ගුණේ ඉන්න කෙනෙකුට තමයි මේ ප්‍රශ්නේ ස්වરૂපය දැන හඳුන ගන්න අවශ්‍යතාවය ඇති වෙන්නේ. අපිට දුක දැනන පමණින් නිවන් දකින්න උවමනාව පමණින් නිවන් දකින්න බෑ. ඒකට මහා පුදුම බලයක්, ක්‍රමවේදයක් තියෙන්න ඕන. අපි කවුරුත් නිවන් දකින්න කැමති, නිවන මුණ ගැහින්නේ නැහැ. කවද මුණ ගැහෙද කියලා කියන්නත් බෑ. ඒක අසිරිමත් දෙයක්. දැක්කට පස්සේ නම් උජාරුවෙන් සන්තෝෂෙන් ඉන්න පුළුවන්. අපරාධි කියන්න බෑ. කාටවත් සකන්ඩ් වෙන්න ඕනේ නැහැ. හරිම ආඩම්බරෙන් ඉන්න පුළුවන් දැකට පස්සේ. මමයි රජා කියලා. ඇත්තටම ඇත්ත. ඒක නිසා තමයි කුදු කෙනෙක් අග්ගෝහමස්මි ලෝකස්ස. මම අග්‍රයි. මම ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා උදාහරණය ප්‍රකාශ කරන්නේ මමයි රජා. මම තමයි රජ, බුදු රජ මම. බුද්ධියේ ඥානයකින් මිනිසුකට අවබෝධ කළ හැකි ඉහළම ස්ථානය මේයි. ඒ தત્ත්වය තමයි පින්නතුනේ ආර්ය ශ්‍රාවකයෝ හැටියට ගමන් කරලා අපිටත් අවබෝධ කරගන්න තියෙන වෙන දෙයක් නෙමෙයි. ඒ தત્ත්වයයි. ඒ සත්‍යයයි. ඒ සත්‍යම අවබෝධ කරගත්තාම ඒ රාජ්‍ය උත්තමයාගේ රාජපුත්‍රය බුද්ධ පුත්‍රය බවට පරිවර්තනය වෙනවා. අවබෝධයෙන් චීවර පරම්පරාවෙන් නෙමෙයි, අවබෝධයෙන් බුද්ධ පුත්‍රය බවට පත් වෙන මොන ඇඳුමක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා බවට පත්වන්නේ සිවුරු දරාගත්ත පමණින් නෙමෙයි, අවබෝධයෙන්. දැන් දේවදත්තත් බුදුහාමුදුරන්ගෙන් මහණ වුණේ. නමුත් බුද්ධ පුත්‍රයෙක්ද? බුද්ධ පුත්‍රෙක් නෙමෙයි. දේවදත්ත පසුපස ගියපු තවත් හිටියනේ දවස් ගානක් නේද? මේ මහා බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වෙලා 500,000 විතර කඩාවැද ගියාය. ගෙන්නේ ඒ බුද්ධ පුත්‍රය නෙමෙයි. අවබෝධයෙන් බුද්ධ පුත්‍ර වෙන්න. මොන ඇඳුමක් ඇඳගෙන හිටියත් ඔබට බුද්ධ පුත්‍රයෙක් වීමේ හැකියාව තියෙනවා. එවනම් මේ සත්‍ය අවබෝධ කරගත යුතුයි. මොනවද? මේ රූපය තුල තිබෙනා වූ මැවීම. මේ ලෝකේ තියෙන හැම රූපයක්ම පෙන්වතුනේ යම් කිසි ස්වභාව ලක්ෂණයක් බවට පත් යන්නේ ඔබගේ මැවීම අනුව. ඔබගේ මැවීම අනුව තමයි ලෝකේ ස්වභාව ලක්ෂණයක් හටගන්නේ. වින්දන ලක්ෂණයක් හටගන්නේ. දැන් බලන්න ඔබ විසින් කරන මායාවේ ඔබ විසින් පැටලෙනවා. ඔබ විසින් කපා ගන්න බලේ ඔබ විසින් වැටෙනවා. ඊළඟට මේ ශබ්ද රටාවන් වල රූප රටා, ස්වરૂප ලක්ෂණ, වින්දන අපි ලබන්න පුරුදු වුණා. ගෞරව නාම, ප්‍රසන්න වචන, අප්‍රසන්න වචන, පරුෂ වචන, පිසුන වචන, ඕවා කියලා අපි ඉගෙන ගන්නවා. අපිමයි හැදුවේ. පරුෂ වචන ලෝකේ තිබ්බද? ලෝකේ පරුෂ වචන තිබ්බේ නෑ. මිනිස්සු ටික එකතු වෙලා හදාගත්තා. මිනිස්සුෙකුට දැඩි වේදනාකාරීව ඒ යම් දෙයක් උපදවනවද? ඒකට අපි කියන්නේ මොකක්ද? පීඩාකාරී විදියට යමක් රිදුම් දෙන දෙයක් උපදවනවද? ඒකට අපි කියන පරුෂ වචනයක් කියලා. අපි හිතමු කෙනෙකුට ගෙම්බ ගෙව්වහම තරහ යනවා කියලා. ඊට පස්සේ මොකද පුරුදු වෙන්නේ? එයාට ගෙම්බ කියන්න පුරුදු වෙනවා. බැල්ලි ගෙව්වහම තරහ යනවා කියලා හිතමු. තරහ යන්නේ නැත්තම් බැල්ලි ගෙව්වහම එයාට ඒකේ වචන කියන්නේ නැහැ. මෝඩයා කිව්වහම, මෝඩි කිව්වහම තරහ යනවා කියලා. ඊට පස්සේ මේ පරුස වචනේ හදා ගන්නවා. අනිත් කෙනාගේ රිදුම් දෙන ක්‍රමය මොකක්ද? ඒ රිදුම් දෙන ක්‍රමයට පරුෂ වචනේ හදාගන්න. මොකද? රිදවන්න, අවුලවන්න. අපිම හදාපු වචී සංස්කාර සමූහයක්. එනිසා කෙටියෙන් ඔබ මතක තබා ගන්න, මේ සියල්ලම මමන ලද දේවල්. කවුරුවත් නෙමෙයි මැව්වේ, දෙවියෝ නෙමෙයි මැව්වේ, ඔබයි මේ සියල්ලම මැව්වේ. දෙයියොත් මවන්නේ ඔබ. දැන් විදේශ රටක ඉඳලා එන සුදු ජාතිකයෙකුට තියෙනවද ඔය ලෝයකුත් ලංකා ලාංකික දේව සංකල්ප සමූහයේ? නෑ නේද? ඒක නෑ. ඒක තමයි ස්වરૂපය. ඒක දන්නේ. ඒක අපි හදා ගන්න දේ, මවා ගන්න දේ. අපි ඒක බාහිරෙන් යම් කිසි අදෘශ්‍යමාන ශක්තියෙන් බලවේග නැහැ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මා ඔබට මුලින් මතක් කරගු මෙන්න මේ සිද්ධාන්තයට අනුව ඔබගේ මතේ වැරදි මොකද්ද? මොනතරම් සත්‍යයක් වුවද එය සංකල්පයක්ව පවතින තාක්කල් එය සත්‍යයක් නොවේ කියන සිද්ධාන්තය. බුදුරජාණන් වහන්සේ දෙවියෝ ගැන කතා කරන්නේ දෙවියෝ දැකලා. අපේ මිනිස්සු කතා කරන්නේ දෙවියෝ දැකලා. දෙවියෝ ගැන දැකලා කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් දෙවියෝ දැකලා කතා කරනවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව සංවේදීතාවයක්, අත්දැකීමක් දැකලා කතා කරන්නේ. දැන් මම ඒක උදාහරණයට ගත්තේ දෙයියෝ ගැන කතා කරන්න නෙමෙයි. අපිට පවතින සංකල්ප සමූහයක් කියන කාරණාවට කරා. හැමදේම සංකල්ප. මොනවද සංකල්ප නැත්තේ? පොඩි දෙයක් නෙමෙයි, හැමදේම සංකල්ප. හැම දෙයක්ම සංකල්ප. සංකල්පයක් කියන එක පවත්වා ගත යුතු දෙයක්ද? දුරු කළ යුතු දෙයක්ද? දුරු කළ යුතුයි. ඒ දුරු වන්නේ සංකල්පය ප්‍රත්‍යක්ෂ දෙයක් බවට පරිවර්තනය කර ගැනීමයි. මේ ලෝකේ තියෙන මිත්‍යා සංකල්ප. ඒ කියන්නේ පින්නතුනි කවදාවත් ඒව ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මිත්‍යා සංකල්පයක ස්වરૂපය තමයි මේ භවයේදී අවබෝධ කරවන්න බෑ. කවදාවත් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒක බොරුවක්. සංකල්පයත් බොරුවක්. ඒ සංකල්පය තුළ ගැබ්විච්ච දෙයක් බොරුවක්. ඊට පස්සේ යහපත් සංකල්පනා පද්ධතියක් තියෙනවා. ඒ සංකල්පයේ ස්වરૂපය තමයි ඒ සංකල්පයේ යම් ආකාරයක යම් දවසක යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබට නිවන පිළිබඳව, විමුක්තිය පිළිබඳව, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව යම් කිසි සංකල්පයක් තිබුණොත් ඇත්තෙම ඔබට ඒක කවදක හරි සම්පූර්ණ කරගන්නට අවකාශය ලැබෙනවා. ඒ ඔබේ වීරියේ තමයි. මම දකින එකම දේ තමයි මේ ඇත්තට ප්‍රඥාවක් තියෙනවා. අවශ්‍ය කරන ශ්‍රුතමේ ඥානය කියන එකත් හොඳට තියෙනවා. බණ අහලා අහලා පිරිලා දෙන්නේ. හාමුදුරුවන්ට වැඩිය බණ අහන ගිය අය. තේරෙනානේ? ශ්‍රුතමේ ඥානය ඇත්තට හැබැයි වීර්යය නෑ. හැබැයි බණ ඇහුවටම වැඩක් වෙන්නේ. මං ගුවන් විදුලි නාලිකාවක හිටපු මහත්මයෙක්ගෙන් ඇහුවා පැරණිම ගුවන් විදුලියේ දැන් මාත්‍ය සෝවාන් වෙලාවත් ඇති නේද? දැන් බණ පටි දහස් ගාණක් ඔබතුමා මේ පටිගත කරලා තියෙනව නේද? සෝවාන් වෙන්න තියා මොකක් කරන්න හම්බුනේ? ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි. මේ බණ වලින් වැඩක් තියෙනවද? ඒ මනුස්සයා සහනශීලී වෙන්න එපා. ඇයි අපි බණ අහන්නේ? ඔබේ මනසට මේ පණිවිඩය දීලා තියෙනවද බලන්න. ඇයි බණ අහන්නේ අපි? සැනසීම කියන එක උදා කරගන්න, ගැටලු අවම කරගන්න, ප්‍රශ්න අවම කරගන්න, තැවීම් දුක් දුම්නස් අවම කරගන්න, නැති කරගන්න තමයි මේ බණ අහන්නේ. ඒක තමයි පරමාර්ථය. ඒ පරමාර්ථය පිණිස තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ අවස්ථාවේදී ඔබ කරන්නේ ධර්මයේ කැඩපතක් කරගෙන, ස්වාමීන් වහන්සේගේ දේශනාව කැඩපතක් කරගෙන, ඒ කැඩපත දිහා බලාගෙන තමාගේ අඩුව දිහා බලනවා. කැඩපත දිහා බලනවා, තමාගේ අඩුව දිහා බලනවා. මූණේ කැළලි හොයන කෙනා පැත්ත හරෝ හරෝ බලනවා. බලලා ඒ කැළලි වල එක්ක පාටක් දාලා ඒක වහනවා. නැත්තම් ඒ කැළලි වලට බෙහෙත් කරනවා, සෝපත් කරනවා. එමනේ ඒ නිසා පින්නතුනේ මේ මොහොතේ ධර්මය දිහා බලන්න, ඔබ දිහා බලන්න. මම හරි, මම කරණේ ඔක්කොම හරි, මගේ තීරණ හරි, මගේ ආස්වාදේ මට හරි, මම මෙහිමයි කියලා හිතන් හිටියොත් බෑ. හැම තිස්සෙම සියලු වැරද්ද තමා පිටම පටවන්න. අනුන්ගේ වැරදි අඩුපාඩු ගනුත් ඇති. පුළුවන් තරම් තමා කෙරෙහි වැරදි අඩුපාඩු පටව ගන්න. ඇයි? එතකොට අනිත් කෙනා ළඟ තියෙන 90% වැරද්ද හරි හදන්න යන්නේ නැතුව තමන්ට හැකියාව ලැබෙන 10% වැරද්ද හරි තමාගේ හදා ගන්න. ඕනම ගැටලුවක් ඇති වෙන තැනක 90% වැරද්ද තව කෙනෙක්ගේ වෙන්න පුළුවන් නේ. 10% වැරද්ද තමාගේ ළඟ තියෙන්න පුළුවන්. ආනේ 10% වැරද්ද හරි ඔබට හදා ගැනීමේ බලය හට ගන්නවා, කුසලතාවය හට ගන්නවා, තමා කෙරෙහි වැරද්ද පටව ගන්නවා. පිටින් කාටවත් කියන්න ඕන දෙයක් නෙමෙයි, තමන් හිතෙන් තේරුම් ගන්න ඕන දෙයක්, වටහා ගන්න ඕන දෙයක්. අප්‍රමාදීව පිණුතුනේ ජීවිතේ මේ ධර්මයේ අවබෝධ කරගත්තොත් වැඩිපුර කාලයක් ධර්මයේ සුවය විඳින්මින්, සැපේ විඳින්මින් වාසය කිරීමේ කුසලතාවය ලැබෙනවා. මරණයට කලින් කොහොම හරි මේක අවබෝධ කරගත්තොත් සතර අපායන් වල නිදහස් වූ සංසාරයක් ඔබට ලැබෙනවා. නියත වශයෙන් සම්බෝධි පරායන ගුණයක් තියෙනවා. ජීවිතයේ අපායට ගෙනියන්න බැරි අපායට ඇදගෙන යන අර බලේ නැති තත්වයකින් ඔබ අවදියටපත් වෙනවා. ඒ කියන්නේ පිනුතුනේ ඔබ ධර්ම අවබෝධයෙන් සැනසී නැත්නම් ඔබේ ආධ්‍යාත්මය තුල තවම පුපුරා නොගිය ගිනි කන්දක් තියෙනවා. සමහර අය මේක තේරෙනවා. තමා ළඟ පුපුරා යෑමට નિયમિતයි. පුපුරා නොගිය ගිනි කන්දක් තියෙනවා. ওই ගිනි කන්ද පිපුරුවොත් යම් කිසි මොහතක පීඩනයක පුතඥන භාවයේ තුලදී එයා බොහෝ පව් කරන පෙන්නතුන. පන්සල් දෙහිතවත් කාලයක් හොඳට දැහැමේ ඉතින් වැඩ කරගෙන 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 ගිහිල්ලා කලකිරීම නිසා හරි තරණයක් නිසා හරි මොකක් හරි නිසා හරි යම් ආකාරයක ඔබේ ද්වේෂය නැමැති තණ්හාව නැමැති ගිනි කන්ද පුපුරා ගියපු තැන එයා මහා පව් කරගන්න. ඇයි? තමා පිළිබඳව අවබෝධය නැතිකම. මං කවද්ද ඉපදුනේ? දැන් වයස කීයද? අවුරුදු කීයක් ජීවත් වෙනවද? ඔන්න ඔය කාලසටහනින් පුළුවන් පින්නතුයි ගොඩාක් මනසේ තියෙන අනවබෝධයන් නැති කරගන්න. ඔකට කියනවා මරණ සතිය. කවද්ද ඉපදුනේ? මතක් කරගන්න දිනේ. දැන් වයස කීයද? කාටවත් නොකියුවට තමන් පුළුවන් මතක් කරගන්න. තම අවුරුදු කීයක් ජීවත් වෙනවද? ඒක තේරුම් අරගෙන ඒක මනසට හේතු ගන්නලා කියන්න ඕන. ඔබ වැඩි දඟලන්න එපා. මෙන්න ඔබ ජීවත් වෙන කාලය. පරම්පරා 100කට තණ්හාව ඇති කරගන්න හදනකොට කියන්න ඕන පරම්පරා 100ක් වා ජීවත් වෙන්නේ මෙන්න ඔයාගේ කාලේ. මෙන්න වීසයික අවසන් වෙන දවස. දැන් මෙන්න මේ දිනවකවානු කියාගෙන කියාගෙන යනකොට තමන්ගේ මනසේ එක මොහොතක හිස් වෙනවා දැනෙවි. අන්නේ හිස් වෙන කාලය තමයි ඔබේ අවසාන කාලය. මම කියාගෙන යන්න 2020 2030 2040 2050 දැන් එනවද? 2060 එනවද? 2070 2080 2080 හත්වෙනි මාසේ 8 වෙනිදා පොබලන් ධර්මශාලාවේ බණහන අය ඇත්තටම හිනා වෙන්න පුළුවන් නේ? මරණ සතිය වැඩනකොට හිනා යනවා. ඇයි? අපි කරන්නේ මොනවද? අපේ චින්තනය මේ ගලාගෙන යන්නේ මොන දිශාවකටද? ආදි වශයෙන් අපිට hina පහළ වෙනවා. ඒ කියන්නේ පින්තුනේ මේ ජීවිත අවබෝධය කර ගැනීම තුළ අපිට තියෙන්නේ මරණය පිළිබඳව අවබෝධ කර ගැනීම තුළ තියෙන්නේ සැබෑ ලෙස සතුටක්. හැබැයි අප්‍රසාද කරන්න, පිළිකුල් කරන්න, මේක නීච වශයෙන් සලකන මේ අර ඉන්දියාවේ යෝගීන්ගේ තියෙන ක්‍රමවේදය නැහැ බුදුහාමුදුරනේ. ඒක ක්‍රමය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඒක දැඩිසේ පිළිකුල් කරලා නිග්‍රහ කරලා නිග්‍රහ මානසිකත්වයක් හදා ගන්නට උත්සාහ කරනවා. ඒකෙන් නිවන් දකින්න බෑ. එහෙම නෙවෙයි. මනස යම් තැනකින් පිරී තිබෙනවද අනවබෝධයෙන්? අන්න එතන හිස් කරගන්න විතරයි ධර්මයේ යොදන්නේ. එහෙම නැතුව දෙයක් ධර්මයේ කියලා ඔබවන්න අවශ්‍ය වෙන්නේ නෑ. ධර්මය කියන්නේ මහා ඖෂධාගාරයක්. ඒ ඖෂධාගාරයෙන් ඔබ ගන්න ඕන ඔබට ලෙඩක් රෝගයක් තියෙනවා නම් පමණක් ඖෂධ. අපි හිතමුකෝ 100%ක් ඔබ යම් කිසි දවසක නිරෝගී වෙනවා. එතකොට ඔබට වෛද්‍යවරයා සහ ඖෂධාගාරය අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙන්නේ නැහැ. කලයුතු සියලු කාර්යයන් අවසන් කොට වාසය කරනවා. බ්‍රහ්මචාරියා අවසන් කොට වාසය කරනවා කියලා දේශනා කරන්නේ අන්න ඒකට. ඒ කියන්නේ සියලු දැන් ඉවරයි. දැන් ගුරුවරයාත් ඒ කියන්නේ වෛද්‍යවරයා වුණත් නැහැ. ධර්මය ඕනත් නැහැ. මොකද ධර්මයත් ඔරුව වගේනේ. ඔරුවත් අතහැරියා ඒකට උනා. නිරතුරුව මේ ධර්මයන් අපිට අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නකම් විතරයි. ඊට පස්සේ ධර්මය ඕනේ නැහැ. ධර්මය කියලා කියන්නේ ධර්මය කියන වචන ටික. ධර්මය කියන වචන ටික ඕනේ අපිට. හැබැයි ඊළඟට මාසය කරන්නේ ධර්මය තුල. ඒ ධර්මය කියලා කතා කරන්නේ වචන සමූහයකට නෙමෙයි. වචන සමූහයකට නෙමෙයි පිටුතුනේ. මේ ධර්මය කියලා කතා කරන්නේ වචනවලට නෙමෙයි. වචනවල නිරෝධයට. මොන නිවන් දකින්නවා නම් කාරණය. මේ ධර්මය කියලා කතා කරන්නේ වචනවල නිරෝධයට. ඔබ නිරෝධය දකින්න වචනවල. ඒ ධර්මයේ කියලා කතා කරන රූපවල නිරෝධයට. ඒ ධර්මයේ කියලා කතා කරන වේදනාවන්වල නිරෝධයට. ඒ ධර්මයේ කියලා කතා කරන්නේ සංඥා සමූහයකට නෙමෙයි. දැන් මේ කතා කරන වචනයක් ගානේ ඕනෑම තැනක දේශනාවක් අහන්න යනවනේ පින්නතුන් තැන් තැන්වල කොච්චර හරි යනවා. මොනවද වෙන්නේ? සංඥාව දිකර ගැනීම තමයි ඇති වෙන්නේ. සංඥා නැතුව පුළුවන් දේශනයක් අහන්න. එක එක සංඥාව දිවීම සිද්ධ වෙනවා. හැබැයි සද්ධර්ම දේශනාවකට පුළුවන් සංඥාවල් තියෙන සංඥාවල් ටික නිරුද්ධ කරන්න. නැත්තම් ලෝකේ ගොඩාක් දේශනාවල් කරන්නේ සංඥා පුරෝණ එක. ඒක මෙහෙමයි, මේක මෙහෙමයි, ඒක හරමයි, ඒක මෙහෙමයි, ඒක හරම නෙමෙයි, මෙහෙමයි, ඒක මෙහෙමයි. ඕන් ඔය විග්‍රහය තමයි දේශනාවක් තුළ සිද්ධ වෙන්නේ. හැබැයි අපි දිහා බලන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දිහා බලන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට මේ ලෝකයේ තියෙන දේවල් පුරව ගන්න තමයි උගන්නන්නේ. දැන් අපි නූතනයේ ධර්මයේ කියලා අපි ගොඩක් වෙලාවට වෙන්නේ මම බලාගෙන හිටියා ධර්මයේ කියලා එකක් වෙන්නේ වැඩිපුරම සිද්ධ වෙන්නේ පාලි සිංහලට පරිවර්තනය කිරීම. ඒකනේ ගොඩක් වෙලාවට වෙන්නේ නේ. 100ට වැඩි ප්‍රතිශතයක් ඇති වෙන්නේ පාලි සිංහලට පරිවර්තනය කරලා දෙනවා. ඒකනේ පරිවර්තක දේශනා. පරිවර්තන දේශනා. ඊළඟට ටිකක් සිද්ධ වෙනවා තමන්ගේ සංකල්පයකට එකතු කිරීම. ඉතින් මේ සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයන්ට මේක පරිවර්තනය කළා. ඒ වගේම ඒකේ නිවැරදි සත්‍ය මත කරලා අවබෝධය සඳහා උපකාර කරවන්න පුළුවන්. නමුත් අනවබෝධය තුල කෙනා තුලින් සිද්ධ වෙන්නේ ඒ කාරණේ නේ නෙවෙයි සිද්ධ වෙන්නේ පරිවර්තක දේශය. ඒක අපිට එච්චර වැදගත් නැහැ. ඔබ පුළුවන් තරම් උත්සාහ කරගන්න ඔබේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරයක් ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න. එතකන් ඔබ රැකගෙන ඉන්න. හරියට අර අපි බෙහෙත් ගන්න ගියාම අපිට හම්බෙන්නේ නොම්බරයක්. ඈ කොතෙන්ද ගියත් තමන්ට හම්බෙන්නේ නොම්බරයක්. ගුවන් යානයක හරි තමන් යන්න ගියාම තමන්ට ෆ්ලයිට් එකක් තියෙනවා, බස් එකක් යන්න උනත් නම්බරයක් තියෙනවා. අපි මේ බස් හෝල් එකේ ගුවන් තොටුපළේ අපි රැඳී ඉන්නවා අපේ නොම්බරේ ෆ්ලයිට් එක යනකම්, එහෙම නැත්නම් අවස්ථාව වෙනකම්. ඒක දිහා බල බල ඉන්නෝ නේ. ආන්න ඒ වගේ ඔබේ නම්බරේ ඔබ අඳුන ගන්න. ඒ කියන්නේ ඔබේ ප්‍රශ්නේ, ඔබේ ස්වභාවය, ඔබේ ලක්ෂණය ඔබ අඳුන ගන්න. මට මගේ මෙන්න මේ ප්‍රශ්නෙට තමයි උත්තරේ ඔබ. හැබැයි අඳුනගත්තේ නැත්නම් බෑ. ඊළඟට කොයි මොහොතක හරි ස්වාමීන් වහන්සේගේ මතු වුණොත් ඔබේ ඇත්තටම අර ඔබ මුල් කරගත්ත ප්‍රශ්නෙට උත්තරේ ආන ඔබේ උත්තරේ මත නැගිලා අර ගුවන් යානේ යනවා වගේ බස් එකේ යනවා වගේ ඇත්තෙම ඔබේ ප්‍රශ්නෙට විසඳුම් සොයාගෙන ඔබ යනවා. එහෙම නැතුව අපිට ඉන්න බෑ. මේ විවෘත ඔහේ අතහැරුණු මනසකින් ඉන්න එපා. ඔබේ ප්‍රශ්නේ ඔබ මතු කරගන්න. ඒ කියන්නේ ඔබේ නම්බරේ හරියට ඔබ බලන්න නිරන්තරයෙන්. ඔගේ බස් එකේ තියෙන නම්බරේ හරි, කෝච්චියේ නම්බරේ හරි, ෆ්ලයිට් එකේ නම්බරේ හරි බලනවා වගේ, බෙහෙත් ගන්න ගිහිල්ලා නම්බරේ බලනවා වගේ නිරන්තරයෙන් නම්බරේ බල බල ඉන්න. මට තියෙන්නේ 45 වෙනි නම්බරේ කියලා එයා කල්පනා කර කර එයා නම්බරේ බල බල ඉන්නු දැන් කීයද එයාගේ නම්බරේට අඬ ගහපු ගමන් එයා නම කරා අන්න ඔබේ නම්බරේ ඔබ අඳුන ගන්න මම මේ නිහඬව සිටියේ ඔබට නම්බරේ හොයාගන්න හදාගන්න එක අපි හිතාගෙන ඉන්නකෝ කවදාවත් අපිට ස්ථීර සාර පිහිටක් වෙනවයි කියලා අපි ගොඩාක් අන් අයට සේවය කරන අය දරුවෝ වෙනුවෙන් සේවය කරන අය ස්වාමියා වෙනුවෙන් ස්වාමි දියණිය වෙනුවෙන් පන්සල වෙනුවෙන් සමාජය වෙනුවෙන් සේවය කරන අය ඔබටත් ඉතින් එහෙම කරන නිසා හිතෙනවා ඇති කවදක හරි මේගොල්ලෝ මටත් ඉඳීවි කියලා පොඩි පොඩි දේවල් වලින් පොඩ්ඩක් ඉතින් සුප්පේකින් කැඳේකින් බෙහෙත් පෙත්තකින් රෙද්දකින් පෙරෙද්දකින් වාසස්ථානයකින් එහෙම පොඩි උදව්වක් කරන්න පුළුවන්. ඇත්තටම අපිට පුළුවන් දෙකිනෙකාට ස්ථීර සාර විසඳුම වෙන මේ සංසාරික විසඳුම සපයලා දෙන්න තව කෙනෙකුට. ඒක ඔබම ඔබ පිළිට කරගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයක්. නිරන්තරයෙන් මතක තියාගන්න ආවේ තනියෙන් එක දවසයි තනියෙන් මව කුසේ වැඩිලා තනියෙන් එළියට ආවේ තනියෙන් ඒක මතක තියාගන්න යන්නේ ඩබල් පෙට්ටියක නෙමෙයි ඒක පෙට්ටියන්නේ ඒ නිසා යන්නේ තනියෙන් ඉන්න තමයි ඒ ඉන්න කාලයට අවශ්‍ය කරන යුතුකම් ටික පමණයි මේවා මගේ විසඳුම මම මගේ ආධ්‍යාත්මයත් එක්ක මට ඉන්න මම ජීවත් වෙන්නේ සසර පුරාවටම ජීවත් වෙන්නේ මම මගේ මනසේ එක්ක ස්වාමියා එක්ක ස්වාමි දියණිය එක්ක දරුවෝ එක්ක නෙමෙයි ඔබ සසර පුරාවට ජීවත් වෙන්නේ යාළුවොත් එක්ක නෙමෙයි හිතවතුන් එක්ක නෙමෙයි ඔබ ජීවත් වෙන්නේ සසර පුරාවට ඔබ සසර පුරාවටම ජීවත් වෙන්නේ ඔබ ඔබේ මනසත් එක්ක ඔබට ඔබේ මනස සැපසේ කියලා හිතාගෙන තුරුල් කරගෙන ඉන්න පුළුවන් මනසක්ද ගඳ ගන්න මනසක්ද තියෙන ඔබේ මනස ඔබේ ආධ්‍යාත්මය තුල ඉන්නට ඔබට ඉඩ හරින්න පුළුවන් ද? එහෙම නැත්නම් මනස පෙරේත ලක්ෂණයක් අරගෙනද? යක්ෂ ලක්ෂණයක් අරගෙනද? තිරිසන් ලක්ෂණයක් අරගෙනද? බ්‍රහ්ම ලක්ෂණයක් අරගෙන? දිව්‍යමය ලක්ෂණයක් අරගෙනද? එහෙම නැත්නම් රහතුන්ගේ ලක්ෂණයක්, බුදු කෙනෙක්ගේ ලක්ෂණයක් ඔබේ සිත තුල පවතිනවා. මෙන්න තියෙන ලක්ෂණේ හඳුනගන්න. ඔබේ මනස ඔබට ගඳ ගහනවා නම් ඔබ සුවඳ ගැහුවත් වැඩක් තියෙනවා. ඔබේ මනස ඔබට සුවඳවත් වෙන්න ඕන. ඔබේ මනස මේ ලෝකේ ලස්සනම මල් උද්‍යානය වෙන්න ඕන. තේරුණා නේද? ගොඩාක් අයට වෙන්නේ ඒකනේ. මනස හරියට ගඳ ගහන, මනස ලස්සන නැති, මනස ලස්සන නැති වුණාම හිත ලස්සන නැහැ, වචන ලස්සන නැහැ, ප්‍රාත්ම ලස්සන නැහැ. ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ? අරයා ආදරේ නැහැ, අරයා ප්‍රිය නැහැ, අරයා සලකන්නේ නැහැ, අරයා නිග්‍රහ කරනවා, අරයා නිඳා කරනවා කී කියා කියනවා. කතාව දෙන්නේ ඇත්ත කතාව තමයි. ඒ ස්වરૂපය එයා තුල හටගත්තට පස්සේ එයාට සමාජයෙන් ඒ වගේ දේවල් සැකසෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඊට පස්සේ ඒවයින් තැවෙන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ හිත තමන්ට ප්‍රියද කියලා ඉස්සෙල්ලම බලන්න වෙයි. අනුන්ට මාව ප්‍රියද කියන එක බලන්න කලින් තමන්ගේ හිත තමන්ට ප්‍රියද? ඇතනම් බලන්න තමන්ගේ හිත තමන්ට ප්‍රිය. ඒ කියන්නේ ලොසින්ජරයක් තරමටම රසයි. ලස්සන මල් උද්‍යානයක් තරමටම ලස්සනයි. ලස්සන දියඇල්ලක් තරමටම ඒක ලස්සනයි. ලස්සනට වලාකුළු වලින් තොර වුණු තරු පායකු ලස්සන අහස වගේම ලස්සනයි. කොබලන්නේම ලස්සනයි කියලා හිතන කටිය අත උස්සන්, බොරු කියන්නේ නැතුව අත උස්සන්. මට හිතෙන ඔය අත උස්සපු කටිය ඔක්කොම කිව්ව බොරු. ඊට පස්සේ දැන් නම් හිතෙන මීට පස්සේ නම් අත උස්සන්නේ නැහැ කිසිම එකට. ඒක ඇත්ත වශයෙන්ම ඔබ ඒක තීරණය කරන්නේ දහමට අනුව ගලපලද ඔබට අනුව ඔබ ගලපලද. ඔබට අනුව ගලපුවාම කොහොමත් ඔබේ කැමැති ආස්වාදයන් ඔබට හරි ෂෝ. ඒක මතක තියාගන්න. ඌරට ඉතින් අසූචි ගොඩක් හම්බුනොත් එමෙණියට හරි රසවත් කෑමක්. බල්ලෙකුට කුණු වෙච්ච මස් කෑල්ලක් අහුනොත් එහෙම කොහමද? බල්ලගෙන් ඇහුවා කොහමද ටේස්ට් එක? නියමයි. ඒ නිසා තමාගේ රුචියට නෙමෙයි ඒක ගලපන්නේ. කොහමද? ධර්මයේ සමග. එහෙම ගලපන්න ගියොත් එහෙම හැමෝටම තමන්ගේ මනස හොඳයි. තමන් හරි. තරහ යන කෙනාට තරහ යන එකත් හොඳයි. දුක් විඳින කෙනාට ඒකට කැමති අය ඉන්නවා. දුක් ආස්වාදේ විඳින්න කැමති අය ඉන්නවා. විරහව විඳින්න කැමති අය ඉන්නවා. එතකොට විරහව විඳින්න කැමති අයට විරහව රසයි. විරහව ඇති වෙන විදිහටම තමයි ඒගොල්ලෝ පැවැත්ම හදාගන්නේ. විරහ ඇති වෙලා විරහ විඳිනවා. විරහ වේදනාව. එක එක මේ වේදනාවන් වලට ඇබ්බැහි වීම තියෙනවා. ඒ නිසා තමාගේ න්‍යායෙන් තමාගේ මනස ඕනම කෙනෙකුට රසවත් වෙන්න පුළුවන්. ඒ ධර්මයේ ස්වરૂපයෙන් බැලුවාම රියලු සියලු රසඥතා යම් කිසි දවසක සියලු රස නීරස බවට පරිවර්තනය වෙනවා. සියලු වේදනාවල් දුක්ඛ වේදනාවකින්ම කෙලවර වෙනවා. සියලු සැප වේදනාවන් දුක්ඛ වේදනාවෙන් කෙලවර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසාට ප්‍රිය වූ දේ දුක පිණිස පවතිනවා කියලා. මිනිසාට ප්‍රිය වූ දේ දුක පිණිස පවතිනවා කියලා. නමුත් ලෝකෙ තිබුණේ මිනිසාට ප්‍රිය වූ දේ ලැබෙනවා නම් තියෙනවා නම් ප්‍රිය වූ දේ සැප පිණිස පවතිනවායි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රිය වූ දේ දුක පිණිස පවතිනවා කියලා. මේ කොසල් රජු ළඟට ගිහිල්ලා මල්ලිකා දේවියට කොසල මල්ලිකාව ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න දැම්මා. මොකද්ද මේ කියලා. ඒට බුදුරජාණන් වහන්සේ විමසුවා. ආවල් කෙනා අර ප්‍රිය දේ නිසා නෙමෙයි දර දරුවා වෙනුවෙන් අර ස්වාමියා වෙනුවෙන් අර ලයේ අත්ගසාගෙන ඉසේ අස් දතා ගසාගෙන කෑකෝ ගහන අර අතර මංවන්දි වල හඬා වැළපෙන අර අහවල් අහවල් වල අහය සිහි විකල් වී දුවන්නේ ඇයි? ප්‍රිය වූ දේවල් දුක පිණිස පවතින. ඒ නිසා ඔබ දකින්න ඔබේ ප්‍රිය සෑම මානසිකත්වයක්ම පෙරලෙන බව අත්දැකීමෙන් ලබන්න පුළුවන්. මම හොඳට අත්දකපු දෙයක් තමයි, තේරුම් ගත්ත දෙයක් තමයි, සැප කිලෝ එකයි නම් දුක කිලෝ දෙකක් හම්බෙන්නේ නැහැ, කිලෝ එකයි. ඔව් අපි හිතුවට මේ දුක වැඩි කියලා එහෙමත් නැහැ. ලෝකේ දිහා බැලුවහම මිනිස්සු සැප විඳින්න යන්න ගිහිල්ලා විඳින්නේ වැඩිපුර දුක් ලැබෙන්නේ අඩු සැපයක් තමයි. නමුත් ලෝකයට සාමයක සමානව බැල දුක කිලෝ එකයි සැප කිලෝ එකයි දුක කිලෝ එකයි. ඊළඟට මනස සැප කිලෝ එකක් හොයාගෙන යනකොට මොකද කියන්න තියෙන්නේ? දුක කිලෝ එක නොමිලේ හම්බ වෙනවා. සැප හොයනකොට කියන්න ඕන බය වෙන්න එපා, අනිත් කිලෝ එකත් එක්කම ගන්න. ඊළඟට මොකද මනස තේරුම් ගන්නෙ? ඇත්ත නේනම් කියලා මේක හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා තේරුම් කරගන්නවා, සැප කිලෝ එකක් හොයනකොටම දුක කිලෝ එකක් මතක් වෙලා මේ සපස්වාදයේ කෙරෙහි ආසත්ත නොවි තේරුම් ගන්න යත පුරුදු වෙනවා. සැපයට ආසත්ත වුණොත් තමයි ඊළඟට දුකෙන් උන්මාදයට පත් වෙන්න සිද්ධ වෙන්නේ. සැපයට ආසත්ත නොවේ නම් දුකෙන් උන්මාදයට පත් වෙන්නේ නැහැ. ඉතින් මම සතුටු වෙන්නේ, මම සැපයක් බලාපොරොත්තු වෙන්නේ දරුවෝ නිසා වෙන්න පුළුවන්. තමාගේ කියන දේවල් නිසා වෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. දැන් මම මොකද කරන්න ඕන ඒ තුලින්? ඒ තුල ආසත්ත භාවයක් ඇති කරගෙන නැත්නම් ඒක හදාගන්න දෙයක් නැහැ. එවැනි ආසත්ත භාවයක් තියෙනම් ඒ තැන් බල්ල පොඩ්ඩක් කලමනාකරණය කරගන්න ඕන, හදාගන්න ඕන. ඊළඟට ධර්මයේ ගුණය සොයන්න ඕන. මුලින්ම අපි වාහනයක් පන ගන්නකොට සිදු කරන දේවල් ටිකමයි, එකක් තමයි වාහනය අවශ්‍ය කරන තත්ත්වයට පන ගන්නවා ගන්නවා. ඊට පස්සේ අපි මේ හෑන්ඩ් බ්‍රේක් කියන එක බාලා, තිරිංග බාලා, ඊට පස්සේ තමයි වාහනේ ගියර් එකකට යොමු කරලා ඉස්සරහට යන්නේ. ඉතින් සමහර උදවිය මේ හෑන්ඩ් බ්‍රේක් තීද්දිම යන කට්ටියක් ඉන්නවා. දන්නේ නැති වුණාම කඩේ කෙනෙක් එක දවසක් හම්බුණා මේ ඉස්සරහට. ලේඩි කෙනෙක් කැලේ යනවා, ආයි යනවා, ආයි කැලේ යනවා, වාහනේ යන යන දිහරේ මේ යන්නේ වෙන දිහාවක යන්නේ. ඉතින් කෙට් වෙලා පොඩ්ඩක් බැලුවා මොකද මේ හාන්නේ කියලා වාහනේ. පස්සේ බලනකොට හෑම් බ්‍රේක් ඇදගෙන යන්නේ. වාහනේ එක එක පැති වලට වීසි වෙනවා. එක එක පැති වලට වීසි වෙනවා වාහනේ. ඉතින් මේ සමහර ගොඩාක් අය නිවම්මග යන හදන්නෙත් එහෙමයි. හෑම් බ්‍රේක් ඇදගෙන. ඒ කියන්නේ බන්ධන ටික ලිහාගෙන නැහැ, බන්ධන ටික අවබෝධ කරගෙන නැහැ. එක එක බන්ධන ශක්තියින් මාර ශක්තියින් ලබා දුන්නට පස්සේ ඒවට මුලා වෙලා තියෙනවා. ඒ මුලා වීම ටික ඔක්කොම තියා ගන්නවා. ඒ උත්තර දෙන්න ඕන. මාරයා එනවා හැම කෙනාගේම හිතවලට ඇවිල්ලා කතා කරනවා. ඒ බන්ධන වලින් නිදහස් වෙන්න ඕන. එක එක දේවල් ගෙනල්ලා පෙන්නනවා. අපිට ගොඩාක් බැඳීම් හිතවත්කම් තියන අය ගෙනල්ලා පෙන්නනවා. ඒ අපේ ධන බලය පෙන්නනවා. ඈ අපේ මානෙ උද්දච්චකම් තියෙන දේවල් පෙන්නනවා. ඒවා හරි ලොකු දේවල් හැටියට ගෙනල්ලා දෙනවා. ඉතින් අවබෝධයේ තියෙනකොට ඒව හැමදේම පොඩි 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 දේවල් බවට පරිවර්තනය වෙනවා. සමහර අය පොඩි දේවල් ලොකු කරගෙන තමයි ලොකු දෙයක් වගේ වෙන්නේ බේරව. ඒ පුතග්ජන ජීවිතේ අපි දකිනවනේ ඒක. මාලේ ලොකු කරගෙන, ඇඳුම ලොකු කරගෙන, පාවිච්චි කරන වාහනේ ලොකු කරගෙන, ඉන්න ගේ ලොකු කරගෙන, කරන රස්සාව කරන තැන ලොකු කරගෙන, රස්සාවේ නිලයේ ලොකු කරගෙන අමුතු ඉදීමීමක් තියෙන කට්ටිය හම් වෙලා තියෙනවද නැද්ද? තියෙනවනේ. අපිට ඇත්තෙන්ම එහෙම ඉදීමීම් තිබ්බේ නැද්ද? තිබ්බ නේද? දැනත් පොඩ පොඩ තියෙනා නේද? තිබුණද නැද්ද? තිබුණා, මටත් තිබුණා. ඒවා අපි අපිම තේරුම් ගන්නවා. ඥානේ උසස් කරගන්න තමයි තේරෙන්නේ මේ මොන තරම් පටු දේවල් ඔස්සේද මේ අපේ මේ දේවල් මතක් කරගන්නේ. මේක දෙයියු දුන්නා කියලා ආරක්ෂා කරන්න නෙමෙයි දෙන්නේ. දෙයියෝ නෙමෙයි මොන මේක මාරය අපිට දීලා තියෙන්නේ. මේක මේ හැව අයින් කරන්න බුදුහාමුදුරු උගන්වන්නේ. අනිත් ආගම්වල උගන්වන්නේ මේක දෙයියෝ දුන්නා දෙයියන්ට ස්තුතිවන්ත වෙන්න කියලා. මේක මාරය දුන්නේ මේක ආයි දීලා ඉවර වෙලා පළ කියලා දෙකක් ගහන්න ඕන. මෙච්චර කාලයක් මට වද දුන්නට, හිරියර කරාට, සසර දුක් දුන්නට දෙයියන්ට ස්තුති වේවා නෙමෙයි දෙයියෝ හම් වුණොත් එම ගස් බැඳලා ගහන්න ඕන. එව්වට මොකටද මේ දුක දුන්නේ කියලා. ඈ ඇත්තවසෙන් ස්තුති වරන්නද තියෙන්නේ. ඒ සංසාර දුකකට ඇදලා දැම්මල, පීඩාවකට ඇදලා දාලා, ජරා මරණයට ඇදලා දාලා, පියේ විපයෝග දුක, අපියේ සංපයෝග දුක, ඈ ජරා දුක, ලෙඩ දුක, පීඩා දුක. ඇත්තවසෙන්ම අර පිළිකා රෝගියකින් පෙළෙන ලෙඩකට එහෙම අහුනොත් එහෙම දෙයියෝ හැප. මොකද වෙන්නේ? ගුටි ගන්න වෙනවා අප්පා. එනිසා බ්‍රහ්මය වෙන්න පුළුවන්, දෙයියෝ වෙන්න පුළුවන්, මායය වෙන්න පුළුවන්, ස්වභාව ධර්මය වෙන්න පුළුවන්. ඒ ස්තුතිවන්ත වෙන්න නෙමෙයි තියෙන්නේ. දුන්න දෙයියෙකුට, දුන්න මායයකට, දුන්න ස්වභාවකට මේක ආයි බාර දෙනවා. බාර දුන්නු ගමන් ගන්න ඔබ සෑහලුවට පත් වෙනවා. කය වේවා මම මගේ ආත්මය නොවේ. මනස වේවා මම මගේ ආත්මය නොවේ. එතනින් අවදි වෙන කෙනාට මානසික පීඩාවක් නැහැ, කායික පීඩා දැවීමක් නැහැ. ඔබ අවදි වෙන්නේ නිර්වාණය නැමැති ධර්මයේ තුලින් නොවේ. ඔබ අවදි වන්නේ ඉන්ද්‍රයන් තුලින්. ඔබ සද්ධර්මයේ තුලින් අවදි වන්න. සද්ධර්මයේ තුලින් අවදි වන්න. ඉන්ද්‍රයන් තුලින් නෙමෙයි, ඔබ සාමාන්‍ය බුදුන් කෙනෙක් නම් ඔබ අවදිව ජීවත් වන්නේ ඉන්ද්‍රයන් තුලින්. ඔබට ඒක තේරෙනවද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරෙන්, මනෙන් තමයි උදේ පාන්දරින් නැගිටිනකොට අවදි වෙන්නේ. අවදි වෙනවා කියන්නේ ඒකට නෙනේ. අවදි වෙච්ච ගමන් මම කවුද? මම ගැහෙනියා. මම පිරිමියෙක්. මාත් නැගිට ගමන් බලන ඔළුව අත ගාලා මං ආමුදුරු ගෙනේ. නේද? මං අඳින්නේ සිවුරක්. ඔය ඇත්ත මං අඳින්නේ කලිසම්. මං අඳින්නේ සායවල් හැට්ටවල් කියලා කල්පනා කරලා ඒ කෙනාට යෝග්‍ය වූ දේවල් ඇඳගෙන යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ මං අම්ම කෙනෙක්. මං විදුහල්පති කෙනෙක්. මම විධායක නිලධාරියෙක්. මම මේ ගෙදර වැඩ කරන කෙනා, මම මේ ගෙදර හාම් පුතා කියලා වශයෙන්ුත් ඔහොම අවදි වෙනවා. අවදිලා ඊට පස්සේ ඒ ස්වරයෙන් කතා කරන්නේ හාම් පුතා කොහොමද අද වැඩ? එයා ඒ විදිහට කතා කරන. අනිත් එක්ක එනවා සර් කියාගෙන අර එනවා. ඒ අවදි වෙච්ච විදිය. අර එයාගේ හඬ ගොරෝසු වෙනවා, මෙයාගේ හඬ නැමෙනවා. අර එයාගේ හඬ සිව්මැලි වෙනවා, මෙයාගේ හඬ සද්ද වැඩි වෙනවා. අනේක ආකාරයි අවදිය. ඉන්ද්‍රියන් තුලින් අවදිය, ධර්මයේ තුලින් අවදි වෙන්න. ධර්මයේ තුලින් අවදි වුණොත් මම වැඩකාරයක් නෙමෙයි, හාමු පුතක් නෙමෙයි, මම ස්ත්‍රීකුත් නෙමෙයි, පුරුෂයෙකුත් නෙමෙයි, මම මහලු කෙනෙකුත් නෙමෙයි, තරුණ කෙනෙකුත් නෙමෙයි, මම නිරෝගී කෙනෙකුත් නෙමෙයි, රෝගී කෙනෙකුත් නෙමෙයි. ඔබට ඒ අවදිය තියෙනවද? බලන්න මේ අවදිය තුළ බැඳීම් තියෙනවද කියලා. දැන් මේ ධර්මයේ හරියට ඉලක්ක වෙන්න ඕන. ඉලක්කගත ගිහිල්ලා මේ ධර්මයේ කරහා ඥානය ඔබේ දිව යැනීමට හැකියාව තියෙන්න ඕන. එවිටයි ඔබේ ධර්මයේ සාරය ඔබ වෙත ගලාගෙන එන්නේ. ඔබට යමක් පෙන්වුවාම ඔබ ඒක දකින්න ඕන. ඈත පේන තාරකාවක් පෙන්වුවාම ඒ තාරකාව දකින්න ඕන. එවිටයි ඒ තාරකාවේ ආලෝකය ඔබේ ඔබට කෙසේදයි වැටහෙන්නේ. ඒ වගේ වෙන්න ඕන. ඒ වගේ ධර්මයේ පෙන්වුවාම ධර්මයේ තියා බලන්න. මොකක්ද ඒ අවදිය? කුමක්ද ඒ අවදිය? ඒ අවදියේ ස්වરૂපයට පවතින්න පුළුවන්ද? පින්නතුනේ ලේසි වෙන්නේ නැහැ ඔබට ඔබ තුල දෙන්නෙක් ඉන්නවයි කියලා තේරුම් ගන්න මට්ටමට දියුණු වෙන්න. තමා තුල දෙන්නෙක් ඉන්නවයි කියලා තේරෙන මට්ටමට බලන් දියුණු වෙච්ච කට්ටිය අත උස්සන්න බලන්න. තමා තුල දෙන්නෙක් ඉන්නවා. හරි අත උස්සන්න. ආයි කියන්නේ බොරු කියන්නේ. හරි දෙන්නෙක් ඉන්නවා කියන මට්ටමට පේනවා පිරිසක් ඉන්නවා. බොහොම හොඳයි. ඒ අය ඉන්නේ කොතනද කියලා මම පින්නතුන්ට පොඩ්ඩක් පොඩි වටහීමක් ඇති කරලා දෙන්න මම උත්සාහ කරන්නම්. එයත් ඉන්නේ මේ උදාහරතර මේ අපූර්ව මේ විග්‍රහයක් කරපු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ නිවන් මඟ පැහැදිලි කරවන තියනවා. බුද්ධත්වයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ගත කරන්නේ සති කීයක්ද ගත කරන්නේ? සත් සතිය. ඒ සත් සතිය තුළ ඒ විග්‍රහය තුල තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අපූර්ව තමා තුල දෙදෙනෙක් ඉන්නවා කියන වටහා ගැනීම සිද්ධ කරපු ඒ කාරණය. එයාතෝ ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි ඉන්නේ. තමා තුල දෙදෙනෙක් ඉන්නවා කියලා වටහාගත් අය මෙන්න මෙතන ඉන්නේ. මෙතෙන්ට එන්නේ නැතුව යන්න බෑ. මෙතන තමයි සාකච්ඡාව පටන් ගන්නෙ. මේක තුන්වෙනි සතිය. මෙතන තමයි සාකච්ඡාව පටන් ගන්නෙ. මෙතෙන්ට එන්නම ඕන. බුදු කෙනෙක් තුල සිද්ධ වෙන්නේ මේක මහා පරිමාණ විදියට. අපි තුල මේක සියුම් වශයෙන් සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවන්ගේ මේක සිද්ධ වෙන්නේ හිරු මඩල දෙකක් චක්‍රවාට දෙකක් එකට ගැටෙනවා වගේ වෙන්න පුළුවන්. අපි තුල මේක නිකන් අබෑට දෙකක් හිටියට වෙන් වෙලා පොඩියට මේක අපි තුල සිද්ධ වෙනවා. මේ බුදු කෙනෙක්ගේ මට්ටමින් සිද්ධ වෙනවා කියන එක එහෙම හිතන්න එපා. තේරුණානේ? ඒක අපි තුලින් පොඩියට සිද්ධ වෙනවා. හැම දෙයකම ලොකු ප්‍රමාණයනුත් තියෙනවා, පොඩි ප්‍රමාණයනුත් තියෙනවා නේ. හැම දෙයක්ම තියෙනවා මේ විදිහට ලෝකේ. ඒ වගේ අපි තුල මෙන්න මේක සිද්ධ වෙනවා පොඩි ප්‍රමාණයකින් කියන්නේ තමාට ඉතින් ලොකුම ප්‍රමාණයක් ඒක. තමා තුල දෙන්නේ කිනුවයි කියන එක. මෙන්න මෙතන ඇති වෙන මෙතන තමයි සාකච්ඡාව. මේ එක්කෙනෙක් තමයි ආධ්‍යාත්මික මම. අනිත් කෙනා තමයි බුදු වෙන්න යන බෝසත්වරයා. එක්කෙනෙක් සිද්ධාර්ථ, අනිත් කෙනා සත්‍යස් බෝධිපාක්ෂික වඩන බුදුවරයා. එක පැත්තක ඉන්නේ සිද්ධාර්ථ. කවුද? අර සුද්ධෝදන මහා මායා දෙපළගේ ඒ පුත්‍ර රත්නේ වන සිද්ධාර්ථ. අනෙක් පැත්තේ ඉන්නේ බුදුවරයා. ගොඩාක් දෙනෙක් ඉතින් බුදුහාමුදුරුවෝ කියලා හිතන්නේ සිද්ධාර්ථ. සිද්ධාර්ථ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථට නෙමෙයි බුදුහාමුදුරුවෝ දෙන්න දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථ නෙමෙයි, සිද්ධාර්ථ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඔක ඇත්තටම ඔබට සත්‍යයක් කියලා, යථාර්ථයක් කියලා පසක් කොට අවබෝධ වෙනවද? එහි අර්ථය, එහි නිරුක්තිය ඔබට තේරෙනවද? තේරුම් ගත්තට මදි. ඔබ තුල ඇත්තටම ඒ බුද්ධ පාර්ශවයේ ගුණ වැඩිලා තියෙනවා. ඒ සාකච්ඡාව අනිවාර්යයෙන්ම තිබුණා. මේ සාකච්ඡාව මේ අපි ගම ගියපු ගමම් මගෙදි මට මුණ ගැහුණා. එයත් එක්ක ගොඩාක් දේවල් සාකච්ඡා කරනවා. එක එක යෝජනාවල් දෙනවා. එක එක අදහස් දෙනවා. ඒ හැම අවස්ථාවකදීම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඒ සස්සතිය තුල වැඩෙන ඒ අවස්ථාවේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලින් ඇති කරන අවශ්‍ය කරන ඒ ජවය ඒකට සපයලා තමන් ඒ තුලින් දරන්න ඕනේ. දැන් සමහර අයට මෙන්න මේ එක එනවා. මේ මේ தත්ත්වේ ඉන්නයි ඉන්නවා. හතරවෙනි සතිය. හතරවෙනි සතියේ ඉන්න කට්ටිය ඉන්නවා. මොනවද මේ හතරවෙනි සතියේ තියෙන්නේ? කවුද ඉන්නේ අර නාටිකාංගනාව? මාර දූවරු. බලන්නකො මාරයටත් ඉන්නේ දූවරු විතරයි. පුත්‍රයෝ නැහැ. මාර දූවරු විතරයි. හැබැයි මතක තියාගන්න කාන්තාවන්ට ඉන්නේ මාර පුත්‍රයෝ. කාන්තාරවන්ට ඉන්නේ නැහැ මාර දූවරු. ඒගොල්ලන්ට මේ ඒ හිත බැඳෙන්නේ නැහැ නේ. එතකොට බුදුහාමුදුරු කෙනකෙනා පිරිමි පාර්ශවයක් නිසා තමයි මාර දුවරු ආවේ. ඒ නිසා මේක අනිපැත්ත තබන්න ඕන, හදන්න ඕන. කාන්තාවක් නම් නිවන් මග යද්දී ඉන්නේ මාර පුත්‍ර, කළු කුමාරයා, සුදු කුමාරයා. අයිය තමයි එන්නේ. මාර පුත්‍රවරු එනවා. ඒ නිසා ඩිංගම් පරිස්සම් වෙන්න. මාර දුවරු වෙනකම් බලාගෙන හිටියේ අනේ නෑනේ කෝ ආමඳුරු දුව මාර දුවරු වෙනවා කියලා. අපිට ආවේ මාර පුත්‍රයෝ. මෙන්න මේ තණ්හා රති රාග නටන. දැන් මම මේ අර තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ බුදු වීම පිළිබඳව මේ වීඩියෝ එක බුද්දත්තේ. ඒ වීඩියෝ එක ප්‍රදර්ශනය කළාම දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න මහන්සි වෙනවා. ඒක වටේට ඇවිල්ලා අර මාර දුවරු නටන. චිත්‍රපටයේ හරි ඒක දිහා බලාගෙන ඉන්න එකෙන් මම අහුවම් දැන් ඕගොල්ලෝ බලාගෙන හිටියේ කොයි දිහාද? බුදුහාමුදුරුවෝ බුදු වෙන එක දිහාද? පස්සේ බලනකොට ඒගොල්ලෝ බලලා තියෙන්නේ මාර දුවරු නටන දිහා. ලේසිද? ඔය ටෙලිනාටි ටික මාර දුවරු තමයි. සසරට අල්ලලා බැඳලා තියන්නට දන්න ගැට ඔක්කොම ගහලා තමයි ඔය මේකප් දාලා තමයි රසවත් කරලා තමයි ලයිට් ගහලා තමයි යාන්තම් ටීවී එකේ ඉස්සරහ රඳව ගන්න පුදුම උපායක් නේ දෙන්නේ ඔය අධ්‍යක්ෂකවරු ටික එකතු වෙලා නේද? ඒ මාරයවම යවපු කට්ටිය. ඒගොල්ලෝ පුළුවන් තරම් කුතුහලය ඇති කරන්න, බය ඇති කරන්න, ආශාවය ඇති කරන්න, සංවේගය ඇති කරන්න, හඬවන්න පුදුම නිර්මාණ කොහොම හරි කරලා මිනිස්සුයව ටීවී එකේ ඉස්සරහ තියාගන්න උපායක් හදරෝ. ඒ අධ්‍යක්ෂකවරයේගේ ස්වභාවය ඒකනේ. එයාට අවශ්‍ය කරන්නේ සිනමා සිත්තමට ජනතාව ඇද බැඳලා තබන්නද නැද්ද? වැඩියෙන්ම සිනමා ශාලාවට ගෙන්න ගන්න, ටෙලිනාට්‍යයට ගෙන්න ගන්න, ජනප්‍රියම ටෙලිනාට්‍ය කරන්නද නැද්ද එයාගේ අදිෂ්ඨානය? ඒක තමයි අදිෂ්ඨානය. ඒකට අවශ්‍ය කරන හැමදේම කරනවා. මාරයත් එහෙමයි. මාරයත් ඔබව සසර බඳවන්නට අවශ්‍ය කරන හැමදේම කරනවා. මාරයාගේ තව ස්වરૂපයක් තියෙනවා. ඔබ කැමති වෙන්නේ මොකටද? ඒ පැත්තට මාරයාත් එනවා. ඔබ කාට හරි ඉරිෂ්‍යා කරන්න කැමති නම් මාරයාත් කියනවා හරි ෂෝ මාත් කැමති ඒකට. කාගේ හරි ගුණ මකන්න කැමති නම් හරි ෂෝ මාත් එනවා මාත් කැමති ඒකට. මොනවා හරි වින්දන ස්වરૂපයකට කැමති නම් ෂෝ මාත් එනවා ඒකට. වින්දනේ ගුරුසු බව වැඩි කරන්නයි මාරයට ඕන. වින්දනේ රෆ් කරන්න ඕනේ යාට. ගොරෝසු කරන්න ඕනේ. ওই වින්දනේ උපරිම 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 රෆ් කරාම මේ ගොරෝසු කරාම ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? මුද්දට ගොරෝසු වින්දනයක් ලබන අය කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ තමයි ওই නයිට් ක්ලබ් වල එහෙම ඉන්නේ. ගොරෝසු විදියට වින්දනේ ලබනවා. මියුසික් එකත් හරිම ගොරෝසුයි. ඒක මේ සොෆ්ට් මියුසික් නෙමෙයි තියෙන්නේ. හරි ගොරෝසු දඩින් බිඩින් ඩෝන් ඩෝන් ගානේ තියෙන්නේ. ඊට පස්සේ ඇඳුමේ පැළඳුමේ අතිශයින් ගොරෝසු ආශාදය. බීම කෙලින්ම පත්තු වෙනේ වගොන්නේ. ඒගොල්ල මේ පත්තු වෙනේ වගොන්නේ නිකන් නිවිච්ච ඇල්ලතර නෙමෙයි වගොන්නේ. පත්තු වෙනේ බොන බීමත් උණුසුම්. කන කෑමත් උණුසුම්. විඳින වින්දනය දැවීම අපායට ඊටාම සමීපයි. හොඳට බලන්න මේ වගේ ලක්ෂණ හරේ මේ ඔය දසුනක හරේ දැකලා තියෙනවා නම් අපිත් දැකලා නැහැ. ඔය දසුනකින් තමයි දකින්නේ. දැක්කහම මේ වගේ තැන්වල තියෙන්නේ ඒ දැවෙන ස්වરૂප ලක්ෂණ තමයි අපායවල් යක්කු කටවල් තමයි ඇදලා පවා තියෙන්නේ ඒ ඇතුල් වෙන තැන්වලට පවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන්ට තියෙන ගොරෝසු වින්දනයක් ආශාදයක් කියන එකයි. එහෙමනම් ගොරෝසු කරගන්නයි බලන්නේ මාරයා. ගොරෝසු කරගන්න තරමට කරගන්න තරමට 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 තමන්ගේ වින්දනයන් තමන්ට දරා ගන්න බැරි වෙනකොට එයාට එයාගේ ජීවිතේ බරක් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමාගේ වින්දනය තමාට බරක් බවට පරිවර්තනය වෙනකොට සියදිවි හානි කරගන්නවා. එකෙන් දරාගෙන ඉන්න බැරි වෙනවා. සිහිය විකල් කරගන්න මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මොකද ඔහුගේ වින්දනේ ඔහුට ආස්වාදනීය නෑ. ඒ නිසා වේදනාව දුකක්. මහණෙනි වේදනාව කියන්නේ දුකක්. ඊළඟට දැන් අපේ පින්නතුන් ඔය සුඛා පුණ්‍ය වේදනාවේ සුඛ වේදනාවේ ඉන්නවා. ඒ පැත්තට ඇලිලා ඉන්නවා. මිලින්දත් ප්‍රශ්නවල නාගසේන මහරහතන් වහන්සේ මෙන්න මේ තියෙන මිලින්දත් ප්‍රශ්න ග්‍රන්ථය. මේක ඉතාම හොඳ මේ සංග්‍රහයක්. මේ තුලින් අපිට කියාදෙන මේ පණිවිඩය ඉතාම ප්‍රබලයි. වහන්සේ කියලා දෙනවා මේ ලෝකයේ තුල මොන වේදනාව වින්දත් ඒ වේදනාව මෙන්න මේ වගේ මහරජ මොන වගේද? එක අතක තියාගන්න අයිස් කැටයක්. දත තද කරලා අල්ලගන්න. තව අතක තියාගන්න අනිත් අතේ තියාගන්න ගිනි අඟුරක්. දෙකම හොඳට මිටි කරලා අල්ලගෙන ඉන්න බලන්න. දෙකෙන්ම මොකද කරන්නේ? දෙකෙන්ම ඔබව දවනවා. දුක්ඛ වේදනාවත් දවනවා. සුඛ වේදනාවත් දවනවා. බලනකොට මුළු ජීවිතේ පුරාම අපිට වෙලා තියෙන පිච්චීම් ගොඩක් විතර. ඊළඟට පොඩ්ඩක් බලාගෙන යනකොට සෑම සුඛ වේදනාවක්ම දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි දරා ගන්නව බැරි දේ. දුකක් හැටියට එන දෙයක්ම නෙමෙයි, සැපක්ව තිබිලා තිබෙන දේ දුකක් බවට පත් වෙනකොට. සැපක් වගේ හිටපු නොවන දුකක් වෙනකොට, සැපක් වගේ හිටපු මහත්ය දුකක් වෙනකොට, සැපක් වගේ හිටපු දරුවා දුකක් වෙනකොට, සැපක් වගේ හිටපු යාළුවා දුකක් වෙනකොට ඔන්න දරා ගන්නව බැරි දේ ඒක තමයි. එපාම කරපු දේ ඒක. සැප දේ දුකට පෙරලෙන. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? වේදනා නිරෝධෝ. වේදනා කියලා කිව්වහම එතන අදහස් වෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. කොච්චර සිය ගානකට බෙදিলা වේදනා ප්‍රභේදන හදන්න පුළුවන්? ඒ සිය දහස් ගානකින් ප්‍රභේදනය කළත් ඒ ඔක්කොගෙම කියවෙන්නේ මොකද්ද? වේදනා. එක වචනයකට ගොනු කළාම ඒක ප්‍රභේදනය මොනවත් ඒවා වේදනා. වේදනා තුරු කරන්න වේදනා නිරෝධ. මේක මතු පිට මනස හදන දෙයක්ම පමණක් නෙමේ ආධ්‍යාත්මික මනස තුළ ඇති කරන දෙයක් වෙන්න ඕන. ආධ්‍යාත්මික මනස තේරුම් අරගෙන ඒ ආධ්‍යාත්මික මනස එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් දැඩි අවධානය යොමු කොට ඒ පුතාව ආරක්ෂා කරන්නාසේ ආරක්ෂා කරන්නාසේ ඔබේ මනස රකින්න. මෛත්‍රී විහරණය කියන දේ වඩන්න කියලා. මනස රකින්න නම් මෛත්‍රී විහරණය වඩන්න ඕන. මෛත්‍රී විහරණය කියන්නේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙහෙම තේරුම් කරලා දෙන්නම්. අවේදනාවටයි චේතෝ විමුක්තිය කියන්නේ. නිරෝධයටයි චේතෝ විමුක්තිය කියන්නේ. අසංකාරීත්වයටයි චේතෝ විමුක්තිය කියන්නේ. ඉන්ද්‍රිය විශ්යේ ඉක්ම වූ ස්වභාවයටයි චේතෝ විමුක්තිය කියන්නේ. නිර්වාණයටයි බැඳීම් නැති අවස්ථාවටයි රහිත අවස්ථාවටයි චේතෝ විමුක්තිය කියන්නේ. අලෝභයටයි චේතෝ විමුක්තිය කියන්නේ. අද්වේෂයටයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. අමෝහයටයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඔබට තේරෙන්න ඕන සමස්ත ඔබගේ ඉන්ද්‍රිය පද්ධතිය හිඟන්නේ කියලා. හිඟන්න මොනවද කරන්නේ? හිඟන්න කරන්නේ පොල් කට අරගෙන ඉල්ලෙන්න යනවා. ඉන්ද්‍රිය පද්ධතිය ඔබට තේරෙන්න ඕන හිඟන්නේ කියලා. හිඟන්නේ කියලා දැනගත්තාම ගස්ස තියන්නේ හිඟන්න තියාගෙන ඉන්න නෙමෙයි. හිඟන්න අයින් කරන්න ඕන. බලන්න ඔබ වේදනා හිඟා කරනවා. රූප හිඟා කරනවා. ශබ්ද හිඟා කරනවා. ආදරේ හිඟා කරනවා. ඒ සින්දුවේම අහලා බලන්න ලංකාවේ තියෙන ඔක්කොම ආදරේ හිඟා කරන සින්දුව. මහත්තයා නෝනගෙන් ආදරේ හිඟා කරනවා. නෝන මහත්තයාගෙන් ආදරේ හිඟා කරනවා. මව්බිය දරුවන්ගෙන් ආදරේ හිඟා කරන්න හදනවා. දරුවෝ අම්මා තාත්තගෙන් ආදරේ හිඟා කරන්න හදනවා. හාමුදුරු දායකයාගෙන් ශ්‍රද්ධාව හිඟා කරන්න හදනවා. දායකයෝ හාමුදුරුවන්ගෙන් බණ හිඟා කරන්න හදනවා. සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය හිඟා කෑමකට ලක් වෙලා ඉන්නවා. ලොකු කරගෙන හිටපු දේවල් ටික මම මේ කියලා දෙන්නේ. ඔබට තේරෙන්න ඕන මේ ඉන්ද්‍රියන් හයම හිඟන්නේ. යාගේ වැඩේම හිඟා ගන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා බොයිෆ්‍රෙන්ඩ් ලාගෙන් ආදරේ හිඟා ගන්න. බොයිෆ්‍රෙන්ඩ් ලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ලාගෙන් ආදරේ හිඟා ගන්න. හිඟා කාලා නුදුන්නු දැන පලි ගහනවා. සමහර අය මරාගෙන මැරෙනවා. සමහර අය තනියෙන් මැරෙනවා. සමහර අය ලබනාත්මෙ හම්බ වෙමු කියලා මැරෙනවා. මාර වැඩ තියෙන්නේ. හිඟා ගෑමේ උච්චම අවස්ථා. හරි ෂෝක් අයිඩියාස් තියෙන සංසාරෙම දකින්න මං හිතන්නේ ආත්ම ගණනාවක් එහාට මනස දිනු දකින්න දිනු කරගෙනද දන්නේ මේ අගේට මේ මේ ආත්මේ අම්මා තාත්තලා අගමැති වුණාම ලබන ආත්මේ හමු වෙමු කියලා කරනවා. එහෙ යන්නේ දිව්‍ය ඥානේ දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඥාන පහළ වෙලා ඒගොල්ලන්ට. ඒ කියන්නේ කුසල අකුසල වශයෙන් අපිට මේ විදියට මුණ ගැහිලා මේ වෙලා මුණ ගැහිලා මේ එකතු වෙන්න පුළුවන් කියලා මේ පෙණිලා. ඔකට කියන්නේ මෝඩකමේ උච්චම අවස්ථාව කියලා. ඒ සින්දු වල තියෙන රටාවන් වලින් මෝඩ බවට පත් කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වය. සියදිවි හානි කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික ගීත සමූහයක් පොළඹවීම කරනවා. ජෝතිපාල බලවෙනියෙක් කෙනා. නේද? මෙයනේ යන්නේ එක් වෙන්නට නොහැකි වුණොත් මොකද්ද සැතපෝ මේක කියලා. ඊට පස්සේ ඉන්න ගායකයෝ දුසින් ගානක් ඉන්නෝ. ඔය විදිහට මරණය මේ සියදිවි හානි කර ගැනීම ප්‍රේමයේ දෙයක් කියලා දෙනේ මිනිහට සුන්දර පව් එකෙන්. ඒ වගේ දේවල් පළඹවීම සිද්ධ වෙන විදිහට කොහොමත් නළුවෝයි නිළියෝයි ගායකයෝයි පව් තමයි සිද්ධ කරන්නේ. මොකද මිනිස්සුෙකුට උසස් ආස්වාදනයක් දෙන අය ඉන්නෝ නම් ඉන්නේ ඉතාලු ටික දෙනයි වැඩි. ඒනිසා බුද්ධාලම්බනයක් ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් උපදින විදිහට ගීත ගායනා කරන අයත් ඉන්නවා. අනිත් අයත් ඉන්නවා. නැත්තම් පව් සිද්ධ වෙනවා. අපි සමාජයට දෙන්නේ මොකද්ද කියලා කල්පනා කරා. ඔබත් කල්පනා කරා. ඔබ මොනවද දෙන්නේ? තව කෙනෙක්ගේ හිත තුල පුරවන්නේ කුමක්ද? ප්‍රඥාවද? ශ්‍රද්ධාවද? යහපතද? සෞම්‍ය බවද? මෘදු බවද? අනතිමානී බවද? ශ්‍රේෂ්ඨත්වයේද, ජේෂ්ඨත්වයේද, විශිෂ්ටත්වයක්ද ඔබ පුරවන්නේ? ඔබ පුරවගන්නේ මොකද්ද ඔබේ මනසට? ඔබ අන් අයගේ මනසට පුරවන්නේ කුමක්ද? එතනින් ඉස්සෙල්ලා හැදෙන්න එපා. නැත්තම් මේ හිඟන්නගේ නිදහස් වෙන්න බෑ. හිඟන්න කියන්නේ ජූතක බමුණා. ජූතක බමුණා කියන්නේ හිඟන්නේක්නේ. වෙස්සන්තර රජුරෝ මේ දෙන්නම ඔබේ එක ආත්මයක් ඇතුළේ ඉන්නෝ. ජූතක බමුණෙකුට නම් සාර්ථකත්වයක් ලැබිච්ච ස්වභාවයක් පෙන්눔 කළා නෑ මේ කතාවේ. ජූතක බමුණා විනාශයට පත් වෙනවා. වෙස්සන්තර රජතුමා නම් සාර්ථකත්වයක් ලැබූ බව පෙන්눔 කළා තියෙනවා. ඒ නිසා අතහැරීම තුළ තියෙන සාර්ථකත්වය වර්ධවා වටහා ගන්න එපා. මේ ඔබේ ළඟ තියෙන දේවල් ටික පන්සලෙන් ගෙනල්ලා තිබ්බහම ඒක හරි කියලා. එතකොට ඉතින් පන්සලේ පිරිනවනේ. එහෙම නැත්නම් ඔබේ ළඟ තියෙන දේවල් ටික අල්ලපු වැටේ මිනිහට දුන්නාම හරි කියලා. ඒ අතහැරීමේ සාර්ථකත්වයක් ඇත්තේ නැහැ. ඒ මොනොත් එමේ හිඟ ගන්න වෙන ඇත්තටම. ඒ නිසා ඒක නෙමෙයි අත්හරින්න තියෙන්නේ. ඒවා පිනුතුනි සිව්පසය. ඔබටත් ඕන මටත් ඕන ඒවා හුදු අවශ්‍යතා මිසක් ආසාවන් බවට පරිවර්තනය විය යුතු නෑ. අවශ්‍ය නැති දෙයක් තියෙනවනම් වහාම ගෙදරින් ඒක වෙන කෙනෙකුට දෙන්න. ඒක හරි අවශ්‍ය නැති දෙයක්. තමාගේ රුචියට කැමැත්තට අනුව හරියට ප්ලෑන් කරගෙන තමන් කටයුතු කරන්න ඕන. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර හතර ආකාරයකට බෙදලා ලෙඩට දුකට ගන්න, ආයෝජනය කරන්න, ඉතිරියක් වශයෙන් තියා ගන්න, පරිභෝජනයට ගන්න ආදී වශයෙන් යුතුයන් ධර්ම ඉෂ්ට කරන්න. ওই විදිහට තමන්ට ගුණයක් තියෙන්න ඕන. එහෙම ධනයක් තියා ගන්න. මෙහෙම බුද්ධියක් නැති අය යම් කිසි දවසක දුකටපත් වෙනවා. ලෙඩර දුකටපත් වුණාම ඔන්න අරුංගෙන් ඉල්ලන්න වෙනවා. ඒවට තමයි තියාගන්නවා වෙන මොදා ආරක්ෂා කරගන්න. තමන්ගේ නිවසක් ගෙදරක් නඩත්තු කරන්න අවුරුද්දක් දෙකක් අඩුම ධර්ම කිසි කෙනෙක්ගේ කිසිම පැත්තකින් ආදායමක් නැති වුණා මුදලක් ඉතුරුව තියෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ පැවැත්මේ මේ ක්‍රම උපායන් ඉතාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. අතහරින්න පුළුවන් පින්නතුනේ තමා සන්තක තිබුණත් අනුන් සන්තක තිබුණත් අපිට ආසාව. අපි හිතනවා මේ අපි සන්තක වුණාම තමයි ආසාව කියලා. නෑ, ඕන තරම් අනුන් සන්තක තීද්දි ආසා කරන දෙ කට්ටි ඉන්නවා, පිරිස ඉන්නවා. ඒක අනුන් සන්තකයේ තියෙන දෙයක්. නමුත් ඒකට ආස කරනවා. එහෙස ආසාව කියන්නේ තමා සන්තකයේ තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නේ එකක් නෙමෙයි. තමාගේ තියෙන තණ්හාවේ තෘෂ්ණාවේ බලයක් ආසාව වරදක් නෑ. තණ්හාව තමයි ප්‍රශ්නේ. ආසාව තිබුණට ගමන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇරියද මටත් මේ හොඳ ආසාවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා. බුදු කෙනෙකුටත් ඒ හොඳ දේවල් වලට කැමැත්තක් තිබුණා. ඒ තිබුණා සම්බුද්ධ ශාසනය පවත්වන්න, සද්ධර්ම දේශනා කරන්න, බොහෝ ශ්‍රාවක සරණ බිහි කරන්න. මේ ශාසනයේ බොහෝ කාලයක් පවතිනවා දකින්න කැමති වුණා. ඇයි? ගොඩක් වටින දෙයක් තුපින්නතුනේ. මේක වෙහිච්ච දෙයක්. පින්දුතුන් අතිශයින් වාග්යවන්ත අවස්ථාවක් මේ මොහොත. මේක අතිශයින්ම වැහිලා තිබිච්ච දෙයක්. මේක අවුරුදු කල්ප කෝටි ගානකට එහාට දාලා කවි සින්දු කී කියා ජීවිතයේ ඔහේ ජීවත් වෙලා මැරිලා යනවා පින්දහම් කරගෙන කියලා කල්පනා කරපු සමාජයකට මතුවෙච්ච දහමක් මේක. ඒ සාපර්මාදීව දකින්න නිවන හැම තැනම තියෙනවා. ඔබ නිසා ඔබට නිවන වැසී ඇත. නිවන හැම තැනම තිබෙනවා. ඔබ නිසා ඔබට නිවන වැසී ඇත. ඔබගේ අන්ධකාරය ඔබයි. ගොඩක් අය තේරෙන්නේ නැහැ කියලා නේ කියන්නේ මං අහන්නම් ඔබලා. තේරෙන්නේ ඔබට මොනවද කියලා පොඩ්ඩක් අවිස්තරය කරලා බලන්න. තේරෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි. චේතනා ධර්ම තේරෙනවා. එතකොට ඔබට තියෙන හැමදේසෙම තේරුම් ගන්න බුද්ධිය. ඔය තේරුම් ගන්න බුද්ධිය ට කියන්නේ ඉන්ද්‍රිය ඥානය. තේරුම් ගන්න බුද්ධියට කියන්නේ ඉන්ද්‍රිය ඥානය. ලෝතුරු දහම අවබෝධ කරගන්න බුද්ධියට කියන්නේ ලෝකෝත්තර ඥානය. එතකොට ඉන්ද්‍රිය ඥානේ නේද ඔය හොයන්නේ නිවන. දැන් වෙනස් කරගන්න වෙන අඬුව. ලෝකෝත්තර ධර්මය සෙවිය යුත්තේ ලෝකෝත්තර ඥානයෙන්මයි, ඉන්ද්‍රිය ඥානයෙන් නොවේ. අප්‍රමාදීව ඔය වටහා ගන්න, ඔය නිවැරදි කර ගන්න. අවබෝධ කිරීමට අපහසු ඇති, නමුත් මහන්සි වෙන්න. මෙතෙක් වෙලා ඇසූ ධර්මය විනාඩි 10ක් පමණ වඩන්න. ඒ හමුවේදී ඔබට හමු වේවි, ඔබට ඔබව හමු වේවි, ඔබට තණ්හා රති රගා හමු වේවි, ඔබට දස බිම්බර මාරයෝ සහ මුතලින්ග නාග ධර්ණය හමු වේවි. ඔබ ඒවයින් ජය ගත්තොත් සමහර වෙලාවට අර රුවන්ගේ මුණ ගැහේවි. ඒ ආකාරයෙන් ඔබේ ආධ්‍යාත්මය ඔබට දකින්න ලැබේවි. ධර්මයේ කැඩපතක් කරගෙන ඔබේ ඇද පළතු සකසා ගන්න ටික වෙලාවක් සම්සුන්. හොඳයි සා. මේ ගුරුකට සැහැල්ලු කරගන්න. ආසන වලින් නැගිටලා මොහොතක් ඉඳලා වාඩි වෙන හැමෝම නැගිටින්න ආසන වලින් හොඳ දීර්ඝ හුස්මක් ඉහළටගෙන පහළට හෙලන්න. හොඳ යම් පපුව පිරෙන අන්දමට හුස්මගෙන ඉහළට දීර්ඝ හුස්මක් ගෙන උදරයේ තප්පර 3ක් පමණ රඳවාගෙන පිට කරන්න. දීර්ඝ හුස්ම ගන්න. හොඳින් හුස්ම හිර කරගන්න, තද කරගන්න තප්පර 3ක්. ඉන්පසු පිට කරන්න. නැවත දීර්ඝ හුස්මක් ගන්න. උදරයේ හිර කරගන්න හුස්ම. ඊළඟට පිට කරන්න. දැන් ස්වභාවික ලෙස හුස්ම ඉහළ පහළ යන්නට ඉඩ හරින්න. හුස්ම ඉහළ පහළ යන විදිය හොඳට සිහියට ප්‍රකට වෙනවද කියලා බලන්න. එහෙමනම් ඔබේ සිහිය ගොඩක් හොඳයි. හොඳින් හුස්ම ප්‍රකට වෙනවා නම් සිහිය බොහොම හොඳයි. ස්වභාවිකව හුස්ම හොඳට දැනෙනවා. නාසය අග්‍රය තුලින් ඇතුල් වෙලා උදරය දක්වා ගමන් කරලා පෙනහළු දක්වා ගමන් කරලා නැවත තමන්ට තියෙන ගොරෝසු හුස්මක්ද, සියුම් හුස්මක්ද, ඉතාම සියුම් හුස්මක්ද, කෙටි හුස්ම වාරයක්ද, ආදි වශයෙන් හඳුනගන්න. ඇත්තෙන්ම එය හඳුනා ගැනීමට අවශ්‍ය නැහැ. සිහිය හොඳින් ප්‍රකට වූ කල ඒ ස්වභාවයෙන්ම ප්‍රකට වෙනවා. දීර්ඝ හුස්මක් ඉහළටගෙන පහළට එහෙල තැම්පත් වෙන ආසන. හොඳයි. අපි මේ කරන්නේ මාර පරාජයක් කරන්න. සැනසීම ලබන්නට නම් යුද්ධය අවසන් කරන්න ඕන. තමා ළඟ ඉන්න තමන් ළඟ තියෙන මායя මායයත් එක්ක යුද්ධ කරන්නයි වෙලා තියෙන්නේ. ඉතින් මේ යුද්ධ කරන මොහොතේදී අර සැඟවිලා ඉන්නවට වැඩිය ටිකක් දැනහැරුම් තත්ත්වයක් යුද්ධ කරනකොට. තුවාලේ සනීප කරන්න ගියාමත් හරි වේදනාවක්. සමහර අය දොස්තර ළඟට යන්න කැමතිද නැත්te එකනේ. මිනිස්සු උද්දනවා, හම් කෑලි කපනවා, බේත් දාලා හාරනවා. ඉතාම සර ධන බේදා සමහර පුංචි බබාලා මේ දාන්න කියලා කිව්වා බෑ. මේ දාන වෙලාවටත් හරියට කෑගහා. ආන් ඒ වගේ සිද්ධියක් මෙතනත් සිද්ධ වෙනවා පෙමුතුනේ. අර ගෙදර හෝම නිදහසේ සින්දුවක් අහගෙන හිටියා වගේ නෙමෙයි. ඒ කියන්නේ තුවාලේ වුණ වෙනවා. වැඩේ ඉතින් පරණ වෙනවා. දොස්තර ළඟට යන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි වගේ නෙමෙයි පොඩ්ඩක් ඊට වඩා රිදුම් දෙනවා. ඒ නිසා පොඩි ළමයි වගේ කල්පනා කරන්න නැතුව දැන උගත් අය හැටියට වැඩිහිටියෝ වගේ කල්පනා කරලා බලන්න ඕන. දුක් දෙකක් තියෙනවා. එකක් තමයි දුක් දුරු කරන දුක, අනිත් එක තමයි දුක වඩන වැඩි කරගන්න දුක. ඉතින් මුලින්ම දුක් විඳලා තමයි බෝසත් කෙනෙක් මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තේ. නිර්වාණ ධර්මය කියන්නේ අමතු එකක් නෙමෙයි. ආධ්‍යාත්මික සිත ඥානය බැඳීම් වලින් තොර වූ අවස්ථාව. කිසිම දෙයකට බන්ධනය වෙලා නැහැ. මේ ලෝකේ ඕනම මාර බලවේගයක් පරාජය කරන්න පුළුවන් හොඳ අවියක් තියෙනවා. ඒ තමයි පින්නතර අනිත්‍ය. අනිත්‍ය කියනවා, අනිත්‍ය කියන මොකක් හරි වචනයක් නේ. මෙන්න මේ අනිත්‍ය සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාරකයන් පිළිබඳව උපදවාගත්ත මේ අනිත්‍ය සංඥාව පින්නතුනේ මුළු ලෝකෙම පරාජය කරන්න පුළුවන් අවියක්. එක අවියයි මුළු ලෝකෙම පරාජය කරන්න පුළුවන්. හැබැයි අනිත්‍ය සංඥාව මතු කර ගන්න ඕනේ. ඒ ආයුධය ගන්න ඕනේ. ඒ ආයුධය නැහැ පුතඥයා ළඟ, පුදුන් සත්‍යයා ළඟ. ධර්මය අවබෝධ කළ නොකළ ඔබ ළඟ නැහැ ඒක. ඔබ ළඟ තියෙන්නේ නිත්‍ය සංඥාවනේ. අවබෝධ නොකළ හැම කෙනෙක් ළඟම පවතින්නේ අනිත්‍ය සංඥාද නිත්‍ය සංඥාද? නිත්‍ය සංඥා. එයාට අනිත්‍ය ගැන කියලා දුන්නත් පුරුද්ද මොකද්ද? ඕනම දෙයක් නිත්‍ය කරගන්න එක, අල්ල ගන්න එක. එයා අනිත්‍යටත් මොකද කරන්නේ? අනිත්‍යත් නිත්‍ය කරන්නේ. එයා බුදුහාමුදුරුව දැක්කත් මොකද කරන්නේ? බුදුහාමුදුරුවත් නිත්‍ය දෙයක් හැටියට දකිනවා. බුදුහාමුදුරුවත් සත්වයෙක් හැටියට දකිනවා. බුදුහාමුදුරුවත් පුජ්‍යලයෙක් හැටියට දකිනවා. දැන් දේවදත්ත දැක්කේ කොහොමද බුදුහාමුදුරුවෝ? බුදු කෙනෙක් විදියටද? පුජ්‍යලයෙක් හැටියට. අර සිද්ධාර්ථ ගෞතමයන් කියන එකන ටික කාලයක් ඇලේ ගිහිල්ලා පොඩි ට්‍රේනින් එකක් කරලා එළියට ඇවිල්ලා මුළු රජවරු මහා ප්‍රදේශ ඔක්කොම නම්මගෙන මහා රාජ්‍යයක් හදලා කල්ලියක් හදාගෙන. එහෙම නේද දැක්කේ? එයා එහෙම දැක්කේ. නමුත් ඒක නෙමෙයි යථාර්ථය. දැන් අපි දිහා වුණත් බැලුවාම එකපාරට පේන්නේ මේ යකාලඟ මොන නිවනක්ද? මේ වෙන්නේ ලස්සට මංගලක් හදන යානවාන තියාගෙන මේව කරගෙන ඉන්න ඕ යකාට නිවන් දකින්න කොහෙද? එහෙම තමයි දකින්නේ. ඒතකොට ඒ දේවදත්ත බුද්ධියෙන් බැලුවොත් එහේ මේක තමයි දකින්නේ. පිටින් බලනගෙන උට එහෙම හිතෙන්නේ. ඒසා හරි සැලකිලිමත් වෙන්න ඕන. සත්‍යයක් දැක්කොත්, පුජ්‍යලයක් දැක්කොත් ඉවරයි. ආනන්දහාමුදුරුව කියලා සත්‍යයක් දැක්කොත්, පුජ්‍යලයක් දැක්කොත් ගැටලුවා. ප්‍රශ්නයක්. බුදුහාමුදුරුව කියලා සත්‍යයක් දැක්කොත්, පුජ්‍යලයක් දැක්කොත් ප්‍රශ්නයක්. සත්‍යේ පුජ්‍යලයක් හැටියට දකින්න නිසා නෝ පිළිම ටික කඩලා බිමට දාන. අපි දන්න ඕවයි තියෙන කළු ගල් ඕවයි තියෙන ෆයිබර් කියලා. ඔය අනිත් ආගමිකයන්ට තියෙන මහලද බොළඳ බුද්ධිය. මහලද බොළඳ බුද්ධියක් තියෙන. එක්තරා ආගමික පුජ්‍යලයෙක් මගෙන් අහනවා අපි මිත්‍යා දෘෂ්ටිකය බවට පත් වෙනවනේ ඒගොල්ලන්ගේ ආගම හැටියට ඒගොල්ලෝ හදලා තියෙන අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා. අපි වැරදි දේ ගත්තා කියලා. බුදුහාමුදුරුවන්ට මේ කෑම తిව්වට බුදුහාමුදුරු කන්නේ නැහෙනේ කිව්වා. බුදුහාමුදුරන්ට බත් කන්න දීවට මේ මුස්ලිම් ජාතිකයේ කොයි ත්‍රිවිලලේ වරන මිනිස්සෙක් කියලා ඔගොල්ලෝ බුදුහාමුදුරන්ට කැම තියෙනව නේද කියලා මම කෝ බුදුහාමුදුරු බක්කන් නැහැ නේ කිව්වා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම ඔයා බත් කනවද? ඔව් මම කනවා බත්. මම කිව්වා ඒක ලොකු දෙයක් නේ කියලා මම බහැලා. මම කිව්වා ඔයා බත් කනවද? ඔව් මම කනවා බත් කනවා. ආ වෙරි ගුඩ්. ඒක බොහොම ලොකු දෙයක්. ඒක ලොකු දෙයක්. මම හිතුවේ බත් කන්න නැතුව ඇති කියලා. ඉතින් ඒ මනුස්සයාට ඉතින් ඒක තේරෙනවද දන්නේ නැහැ නේ. පවුනේ. තේරෙන්නේ නැද්ද ඉතින්? තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ ලීසි. ඉතින් බත් කරන මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ නේද? අපි කරන්නේ සම්මුති චාලිත්‍ර ධර්මය. ඒක තමයි සම්මුති ධර්ම. සම්මුති යහපත් වූ ධර්මය. සම්මුති අයහපත් වූ දේවල් කරන්නේ අපි. සත්ව ඝාතන කරන්නේ. ලෝක මානව හිමිකම් ගරු කරනවා, මානව ධර්මතා ගරු කරනවා, මානව අයිතීන් වලට ගරු කරනවා. නමුත් මේ ලෝකේ ගොඩාක් ආගම් මානව හිමිකම් ගරු කරන්නේ, මානව ධර්මතා ගරු කරන්නේ, සත්ව අයිතීන් ගරු කරන්නේ, ළමා අයිතීන් ගරු කරන්නේ, කාන්තා අයිතීන් ගරු කරන්නේ, පුජ්‍යල අයිතීන් ගරු කරන්නේ නැති ඒවා තියෙනවා. ආගම් නෙමෙයි ඒවට කියන්නේ තියෙන්නේ ත්‍රස්තවාදී සංවිධාන. ඒව ගරු කරන්නේ නැති ඒවා ඕනම එකක්. බුද්ධාගම හරි වේවා කොටසක් ඒව ගරු කරේ නැති වුණොත් ඒක සියලුම දේ ත්‍රස්තවාදී සංවිධාන. ඒවට ආගමික ලේබලයක් දාගන්න එපා. ඒව පන්නල ෆිසිකල්ල දාලා ඔබ ඊටාම දුර්ලභව ලැබුණු මනුෂ්‍යාත්මය තුළ සත්‍ය තේරුම් කර ගැනීමට මහන්සි වෙන්න ඕන. තේරෙනානේ? දුර්ලභ ලැබුණු මනුෂ්‍යාත්මය තුළ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ආගම් පස්සෙනේ ඔළුවේ දැම්මේ. ආගමක් නැහැ මේ ලෝකේ මිනිස්සුෙකුට. පොදු මානව දහමක් ලෝකේ ඇත්නම් අන්න එයයි අඳුන ගන්න ඕන. ආගමක් නෙමෙයි. ජාතියක් නැහැ ලෝකේ. පොදු මානව දහමක් තියෙද අන්න ඒකයි අඳුනගත යුත්තේ. වර්ගයක් නැහැ ලෝකේ. රටක් නැහැ ලෝකේ. මට මේක මනුෂ්‍ය සමාජයක් හැටියට හැදෙන්න ඕන නිසා මට ශ්‍රී ලංකාවක් හැටියට හැදෙන්න ඕනමනාවකුත් නෑ. සිංහල ජාතිය හැටියට හැදෙන්න ඕනකුත් නෑ. මේකේ මනුෂ්‍ය වර්ගයේ ජීවත් වෙන්න ඕන. උසස් චින්තන ධාරාවක් තියෙන්න ඕන. දර්ශන වේදයක් තියෙන්න ඕන. අන්න ඒකයි අහිමි වෙලා යන්නේ ලෝකේ. ඒක රැකගන්නටයි අපි මතක් කරන්නේ. ඒක පව්. ප්‍රඥාවන්තයෝ ලෝකේ සිඳිලා යන එක නැති වෙලා යන එක ඒක මහා පාපයක්. එනිසා අප්‍රමාදීව බුදුන් දකින්න. අප්‍රමාදීව බුදුන් දකින්න. අප්‍රමාදීව රහතුන් දකින්න. අප්‍රමාදීව අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්න. අනිත්‍ය සංකල්පේ ඉන්නේ පනිත්‍ය දකින්න. ඔබ මේ ලෝකේ ඕනම දෙයක් දිහා බලන්න අනිත්‍යයෙන් අනිත්‍යතාවයෙන් බලන්න පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මලක් දිහා බලන්න අනිත්‍යතාවයෙන්, අහස දිහා බලන්න අනිත්‍යතාවයෙන්, තමා දිහා බලන්න අනිත්‍යතාවයෙන්, ධර්මල්ල දිහා බලන්න අනිත්‍යතාවයෙන්, ධන සම්පත් දිහා බලන්න අනිත්‍යතාවයෙන්, මනස දිහා බලන්න අනිත්‍යතාවයෙන් පුදුම සතුටක් දැනෙන පිළිතුර. හැබැයි මතක තියාගන්න ඔබ තාම අනිත්‍ය නොහඳුනනා වග. බලන්න කියලා කිව්වට මතක තියාගෙන ඔබ අනිත්‍ය නොහඳුනනා වග හඳුනන්නේ නැති වග ඔබ හඳුනන්නේ මොකක්ද? ඔබ හඳුනන්නේ නිට්ටයයි. ඔබ ප්‍රගුණ කරන්නේ නිට්ටයයි. පෘථජන සත්වයා තුළ පවතින්නේ නිට්ටය වූ සංකල්පයම පමණයි. නිට්ටය කියට ගත්ත ස්වභාවයම පමණයි. ආත්ම කොට ගත්ත ස්වභාවය පමණයි. මේ දුක් සහිත ලෝකය සපයි කියලා ගත්ත ස්වභාවයම පමණයි පුදු ජීවිතය තුළ පවතින. පුදු ජීවිතය තුළ හදාගත්ත අනාත්මයත් ඉතාම වැරදි. පුදු ජීවිතය තුළ හදාගත්ත අනිත්‍ය ඉතාම වැරදි. පුදු ජීවිතය තුළ හදාගත්ත දුකත් ඉතාම වැරදි. මතක තියාගන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ විෂයක්. ඒ විෂයට ඔබ පත් වුණාට පස්සේ තමයි ඔබට මේ අනිත්‍ය නැමැති බලය ශක්තිය ඔබට ලැබෙන්නේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. මේ ලෝකයට නොඇලෙන සංඥාව. නොඇලිත සංඥාව ඔබට හඳුනගන්නේ කොහොමද? ඔය සංඥාව තියෙන ඔබේ ඔළුවේනේ. නොඇලෙන සංඥාව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒක මුකුත් වැඩ කරන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ දුරකථනය එයා අපිට සම්බන්ධතා අනවශ්‍ය වෙනකොට නෙට්වර්ක් සිග්නල් අනවශ්‍ය වෙනකොට අපි දානවා මේ ෆ්ලයිට් මෝඩ් එකක් හරි ඒ වගේ එකක් දැම්මහම නෙට්වර්ක් නැති වෙලා යනවා. ආන් ඒ වගේ සිද්ධියක් තමයි පින්නතුනේ මෙතන අනිත්‍ය සංඥාව. නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් තත්වයක් අනිත්‍ය කියන්නේ. නිවැරදි ආකාරයෙන් අනිත්‍ය සංඥාව ඔබ තුළ පිහිටෙව්වොත් සියලුම නෙට්වර්ක් එකක් කියලා කියන්නේ සියලු සම්බන්ධතා ඇති කරන එක නේ. ඒක නැති වෙලා යනවා. යන්නෙත් නැහැ, එන්නෙත් ඒ සංස්කාර කියලා කියන්නේ සියලු ඇමතුම් කියලා අපි හිතමුකෝ. විවිධ දිහාවල් වලින් එන ඇමතුම්. සියල්ල එන්නේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියමුකෝ. මේකෙන් තව කෙනෙකුට අපි ළඟින් සිග්නල් එකක් යනවා. තව කෙනෙකුගේ තියෙන තැනක් මෙහාට සිග්නල් එකක් එනවා. ඒ ලෝකෙත් එක්ක සම්බන්ධද? සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ අර නෙට්වර්ක් එක නෑ. එනිසා ෆ්ලයිට් මෝඩ් දාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍ය සංඥා. කොහොමද මේ ෆ්ලයිට් මෝඩ් එක වැටෙන්නේ මෙතන? ඇයි එහෙම දාගන්නේ? එතන තමයි සත්‍යය. එතන තමයි යථාර්ථය. එතන තමයි විවේකය. එතන තමයි සහනය. එතන තමයි දෙන උත්තරීතරම තැන. මේ ලෝකේ හඬින්, ශබ්දයෙන් වින්දනය කරලා 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 ඇති වුණාට පස්සේ අවසානෙට මහා පඬිවරු, නැනවරු, නැනවතුන්, ගුණවතුන් මිදින්න පටන් ගන්නවා නිශ්ශබ්දතාවය. තාම මං හිතන්නේ ඔබ පුරුදු වෙලා නැද්ද? රස විඳින්න. ඒ වුණාට මේ ලෝකේ සියලුම හඬවල් වලට වඩා සියලුම මිහිරි හඬවල් ලෝකේ තියෙනවානේ. ලතා මංගේෂ් වෙන්න පුළුවන්, ලතා වල්පොල වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. ඔය හඬවල් තියෙනවනේ, ඔය ලෝකේ තියෙන ලස්සනම හඬ මොකද්ද? මේ හඬම. එතෙන්ට එන්න ගොඩක් කල් යාවි. හැබැයි ප්‍රඥාවද, ඥානය ඔබේ තෙන් මනස වර්ධනය වෙන්න මේ ලෝකේ ලස්සනම හඬ නිහඬ. නිහඬ බවට අහුම් කරන්නේ. නිහඬ බවට අහුම් කරන්නේ. මේ හඳුන ගන්න ඕන. ගුණාංග සියල්ලකින්ම අපි උපදින්න ඕන. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් අය මේ මේ අපි දකලා තියෙන සමාජේ ධනවත් වෙන්න බලන්නේ, පෝසත් වෙන්න බලන්නේ, පෝසත් වගේ වෙන්න හදනවා. මට හම්බෙලා තියෙන ගොඩක් අය පෝසත් වගේ වෙන්න හදනව මිසක් පෝසත් වෙන්න බලන්නේ. ඒ කියන්නේ මගුල් ගෙදර යන්න උවමනා වුණාම අල්ලපු ගෙදරින් සාරිය අරගෙන, අල්ලපු ගෙදරින් මාළය අරගෙන, අල්ලපු ගෙදරින් නැන්දගෙන් මාමගෙන් කරාබු දෙක ඉල්ලගෙන, දුවගේ පුතාගේ තියෙන ඩේලි ගහරි බෑග් එක අරගෙන ඔක ඉල්ලගෙන යනවා. එහෙනම් මොකද මේ පෝසත් නෑ. පෝසත් වගේ වෙන්න හදනවා. කාර්යක නෑ, අල්ලපු ගෙදර කාර්යක හරි මේක නෑ. එහෙම නැත්තම් කැබ් සර්විස් එකෙන් හරි එකක් අරගන්න, ඒකේ නම්බර් ප්ලේට් එක මේ මොනවද මේ කැබ් එකේ කියන එක ස්ටිකර් එක ගලවන්න කියනවා. ඒක ගලවන්න අපේ වාහනේ වගේ යන් කියනවා. පොඩි දුරලක කට්ටිය ඉන්නවා. හැමෝම නෙමෙයි. ඒ කියන්නේ මේ ඒ චරිතය උදාහරණ ගත්තේ මේක කියන්නේ. මොකද? රහත් වගේ වෙන්නේ කොහොමද? රහත් වෙන්නේ මාර්ගඵල වගේ වෙන්න එපා. මාර්ගඵල ලබන්න ඕන. හරි හරි ගැඹුරු කාරණයක් ඔය මතක් කරේ, ඔයගොල්ලෝ ළඟ තියෙන දුර්වලතාවයක් වෙන්න පුළුවන් සිව්මසෙන්. හරි ගොඩක් අය වගේ වෙන්න හදනවා. විදුහල්පති වෙන්නේ නැහැ, විදුහල්පති වගේ වෙනවා. මහත්මයෙක් වෙන්නේ නැහැ, මහත්මයෙක් වගේ වෙනවා. උගතෙක් වෙන්නේ නැහැ, උගතෙක් වගේ වෙනවා. සැනසිරිදායක පුජ්‍යලයක් වෙන්නේ නැහැ, සැනසිරිදායක පුජ්‍යලයක් වගේ ඉන්නවා. හිනාවක් ඇත්තෙම නැහැ. නිකන් hina vela innawa penna. සතුටින් නැහැ. සතුටෙන් ඉන්නා වගේ පෙනෙනවා. හායි කොහමද? සතුටින් නැහැ. මේ ප්‍රශ්න ගොඩයි දඩි පිටි ගාලා. එන කට්ටියට හරි සතුටින් පෙන්නනවා. එනිසා කිසිත දෙකේ වගේ වෙන්න එපා. වෙන්න වගේ වෙන්න එපා. වගේ වුණාම ඒක ප්‍රෝඩාව. එනිසා රහතුන් වගේ වෙන්න හදන්න එපා. මාර්ගඵලලාභින් වගේ වෙන්න හදන්න එපා. එතෙන්ට එන්න ඕන. ගොඩාක් හිතලා තේරුම් ගන්න තියෙන කොටස වැඩි ඔබට. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මහණනි මේ මගේ අතේ තියෙන ඇටේරියා කොළද වැඩි, වනාන්තරයේ තියෙන කොළද වැඩි. ස්වාමීනි වනාන්තරයේ තියෙන කොළ වැඩි. මහණනි ඔබට දේශනා කරන ටික මෙන්න මේ වගේ මම. ඔබට තේරුම් ගන්නට තියෙන ටික අර මහ කැලේ වගේ. ඔබ තවත් විදිහක දේශනා කරනවා. මම දේශනා නොකළ ටික අර කැලේ වගේ. මේ අතේ ගත්ත ටික ඇටේරියා කොළ මිට වගේ කියලා. ඒක තව පැත්තක් තමයි. ඔබට තේරුම් ගන්නට යන ටික අර මහ කැලේ වාගේ. ඔබ දේශනා කරපු ටික මේ ඇටේරියා වල තිබුණා. ඒක තමයි එකකින් අදහස් කරේ බුදුහාමුදුරුවෝ. මම දේශනා නොකළ ටික කියලා බුදුහාමුදුරුවෝ ගැන උදානයක් නෙමෙයි එතෙන්දී ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරන්නේ ඔබ තව තේරුම් ගත යුතු දේ අච්චර තියෙන ඔබ තේරුම් ගන්න මහන්සි වෙන්න, අවදි වෙන්න, කියන දේ අහන අය, මේ කියන දේ විමසන අය. අපිට ඉගැන්වෙමු කියන දේ අහනවා කියලා. මම බැයි මේ කියන දේ අහන්නේ. ඒ නාස්ලනුව දාන්න හදන්නේ කියන දේ අහනවා කියලා. ඒ කියන්නේ අපේ චින්තන නිදහස නැති කරලා දෙනවානේ. කියන දේ අහනවා. හිතුවක්කාර වෙන්න එපා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන දේම අහන්න. ඒ කියන්නේ චක්කුව යනවා, රෝගියව නතර වෙන්න. කියන දේ අහන්න මෙපා, විමසන්න. හිතුවක්කාර වෙන්න හිතුව ආකාරයෙන් නෙවෙයි. හිතුවක්කාර වෙන්න හිතන ආකාරයෙන් නෙවෙයි නම් හොඳට ප්‍රඥාව වෙන්න ඕනේ, දර්ශනේ නෙවෙයිද කියලා හරියට වටහා ගන්න හිතුවක්කාරයි. නැත්තම් බෑ, හිතුවක්කාරයි මේ දර්ශනේ දකින්න. මොකද හිතුවක්කාර මිනිස්සේ කියන දේ අහගෙන ඉන්නේ කියන දේ විමසන. මේක තේරුම් ගත්තේ නැති වුණොත් ඒගොල්ලන්ට කියන්න තියෙන, ඒගොල්ලෝ සසර ප්‍රමාදී පුජ්‍යලයෝ. මේ උතුම් දර්ශනේ යතහ අවබෝධයෙන් ඥාන දර්ශනයෙන් පැන නැගගත්තුත් අවබෝධ කරගත්තුත් අප්‍රමාදී පුජ්‍යලයෝ. කොහෙද මේ ප්‍රමාද වෙලා ඉන්නේ? නතර වෙලා ඉන්නේ. ප්‍රමාදේ කියන්නේ ඔබ නතර වෙලා ඉන්නේ. කොහෙද නතර වෙලා ඉන්නේ? ඉන්ද්‍රයන් සයේ නතර වෙලා ඉන්නේ. නිවනට එන්නේ නැහැ ඉන්ද්‍රයන් හයේ නතර වෙලා ඉන්නේ. මොනවද? ගොඩාක් දේවල් කරන්නේ ඔය ඉන්ද්‍රයන් හයේ නතර වෙලා. ලෝභ කරනවා, ද්වේෂ කරනවා. ලෝභ කරනවා, ද්වේෂ කරනවා. කට්ටියකට ද්වේෂ කර කර, කට්ටියකට ලෝභ කර කර මෝහයෙන් ඉන්නවා, වැසී පවතින. ඔබ උදා කරගන්න තථාගත ඥානය. තථාගත ඥානයට ඥාතිකම් කියන්නේ. තථාගත ඥානය කියන්නේ එයා අවදීන් බලද්දි පේනව පවතින ස්වභාවය, මිනිස්සුන්ට වෙලා තියෙන ස්වභාවය, මිනිස්සු ඇති කරගත්ත ස්වභාවය, මට කලින් වෙච්ච දේ, දැන් පවතින දේ මොකන්ද කියලා අවදීන් බලනවා. කිසිම අවිද්‍යාත්මක බලයකට ඔබ තුල රඳා පවතින්න බැරි වෙනවා. සක්කාය දිට්ඨියක් වෙන තුනේ ඉස්ලූවත දුවනවා. ඉස්ලූවත දුවනවා කියලා කියන්නේ පස්ස බලන්නේ නැතුව හැරිලා දුවනවා. ඈ මාරේ දිවුවනේ. මාර පරාජයටපත් වුණා. බුදුජාන විශ්වසේ ප්‍රඥාවේ අවදී ඇති කරනකොට මාරයට ඉන්න බැරි වුණා. එක විදිහකින්වත් රඳවන්න බැරි වුණා. කිසිම ආශ්‍රවයකට ගැට ගහලා තියන්න බැරි වුණා. ඔබව ගැට ගහලා තියන්න පුළුවන්. ඇයි? අල්පාශ්වාදෙහි ඇලෙන නිසා. අල්පාශ්වාදෙ කියන්නේ මේ පොඩි දේවල් වලට ඇලෙන්නේ. පුංචි දේවල් කිව්වොත් පොඩි පවුමක දෙයක මාලයකට, 2000ක ඇඳුමකට, ලක්ෂ කීපයක් වටින ගේයකට, පොඩි උදව්වක් අදව්වක් ලැබෙන මිත්‍රයෙකුට, මොකටද ජීවිතේම කරලා ඇලෙන්න ඕනේ කිසි දෙයකට? ආවේදනියෙන් යන්නේ තනියෙන් ඉන්න දින කාලය මෙච්චර නම් සියලු දූවිලි ගසලා සත්‍ය අවබෝධයටපත් වෙන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාම බුදුහාමුදුරන්ගේ පස්සේ යන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. කවදාවත් පරාජයක් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ පස්සේ ගියොත්. ඒ මිනිහ පස්සේ හිටියාම, නෝන පස්සේ හිටියාම, ළමයි පස්සේ හිටියාම අවසානේ නිකන් නාහෙන් අඩඩා ඉන්න වෙන්නේ. අරු කියන දේ ඇහුගෙන මෝ හිතුවක් ආර වුණා මේ මිනිහා ලෝකහොරේ කරගෑනි මෙහෙම කී කී ඉන්න පස්සේ. බුදුහාමුදුරන්ගේ පස්සේ යන කවදාවත් මුකුත් කියන්න බෑ. ඒ හාමුදුරන්ගේ පස්සේ ගියාමත් එයි මම හරි ඉස්සර අපි ඉතාලි නීතිය රාතන් වාදී කියලා මේ යකත් මේ වගේ නේ. ඒ ඔක්කොම කියන්නේ නේ බුද්ධං සරණං ගච්ඡා. ධර්මං සරණං ගච්ඡා. ධර්මයේ සරණ වාගන යන. ධර්මයේ කියන්නේ මේ කියන පදමාලාවල් එකක්වත් නැහැ. හොඳින් මතක තියාගන්න ධර්මයේ තුල වචන නැහැ කියලා. ඕක මතක තියාගෙන ධර්මයේ පස්සේ යන්න. එතකොට වචන නැති හැම මොහොතකම පවතින මොකද්ද? ධර්මය. ඔයගොල්ලෝ තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ කුබ්බේ අනනුස්සතේ සුධම්මේසු වෙන්නේ ඒකනේ. පෙර ඇසු නැතු ධර්මයක් බවට පරිවර්තනය වෙන්නේ. පුතජනයාට ලෝකෝත්තර ධර්මය සෑම විටම කුබ්බේ අනනුස්සතේ සුධම්මේසු. පෙර ඇසු නැති ධහමක්. ඒක අදත් පෙර ඇසු නැති ධහමක් පුදුම් බවට. එතකොට පෙර නොයසු දහමක් නිසා මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ. කාටවත් මේක පස්වග මහණුන්ටත් මේක හිම්බ වුණා. තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක දිගට 3 මාසයක් බණ කිව්වා. ওই සූත්‍ර දෙකක් තුනක් එතන සඳහන් වෙලා තිබ්බට තුන් මාසයක් බණ කිව්වා. එක දිගට ඒ සංක්ෂිප්ත කරලා තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය, අනත්ත ලංකන සූත්‍රය ආදී සූත්‍ර සැකසුවේ. සංක්ෂිප්ත දේශනා. අන්ත දෙකක් භාවිතා නොකොට යන මධ්‍යම ප්‍රතිපදාව හඳුනන්නේ නෑ මේ ලෝක සත්‍යය. මේ ලෝක සත්‍යය දන්නේ අන්ත දෙයකට මැදි වූ මධ්‍යම ප්‍රතිපදාව මිසක් අන්ත දෙකකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාව හඳුනන්නේ නැත. මෙන්න මේ අන්ත දෙකකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාව නුවණින් තේරුම් ගන්න. එතෙන්ට නුවණ පමුණවා ගන්න. එතෙන්ට දර්ශනය පමුණවා ගන්න.
හොඳයි හැමදෙනාටම සමාව